Honorable Nirosan Pereira.
Garu niyojya karaka sabhapathumeni ada dina api vivadayata ganna Sri Lanka vidili bala panathe visheshayenma jathika pramithiyak athi kirimatat bala warge viduli upakarana api aanayane saha nishpadane kirima walakwimatat ganna kriyamarga ada vivadayata gannawa. අපි දන්නවා අපි මැදි ආදායම් රටක් හැටියට අද වෙනකොට ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නැංවිලා අද විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට අද පත් වෙලා තියෙනවා. මේ විදුලිය ප්‍රමිතියෙන් යම් යම් අවස්ථාවලදී පහත වැටීම හේතු කොටගෙන ඒ තුලින් ජීවිත නැති වෙලා අපේ ආර්ථිකයට යම් යම් අවාසිදායක සිද්ධීන් එල්ල වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම රටක් හැටියට ඉදිරියේදී සීර්ග ආර්ථික දියුණුවක් ඒ වගේම සමාජ පරිවර්තනයක් ගැන සැලසුම් කිරීමේදී මේ විදුලි බලය ඉතාම උසස් ප්‍රමිතියෙන් විශේෂයෙන්ම සංවර්ධිත රටවල් හා සමාන ප්‍රමිතියකින් යුක්තව අපිට අඛණ්ඩව මේ රටේ ජනතාවට සහ ඒ ආර්ථික ක්‍රියාදාමයට අපිට දෙන්නට සිද්ධ වෙනවා. ඒ හින්දා අපි අද වෙනකොට මේ තියෙන විදුලි බල පද්ධතියට විශාල වෙනස්කම් රැසක් කරේ නැත්තම් අනාගතයේදී අපිට අර්බුදයකට මූණ පාලා අපේ ආර්ථිකය පමණක් නෙමෙයි අපේ ජනතාවගේ ජීවිතත් කඩාවැටෙන තත්ත්වයට පත්වෙන්නට පුළුවන්. අද තියෙන ප්‍රශ්න අපිට විසඳගන්න බැරි වුණොත් ප්‍රශ්න කල් දැම්මොත් ප්‍රශ්න විසඳන්නට හරියට ආයෝජනය කළේ නැත්තම් මේ ශේෂ්ත්‍රයේ තරඟකාරී භාවයක් ඇති කරේ නැත්තම් මේ ශේෂ්ත්‍රයේ කාර්යක්ෂම කරේ නැත්තම් ප්‍රමිතියෙන් උසස් කරේ නැත්තම් අපිට අනිවාර්යයෙන්ම ඉතාම බරපතල අර්බුදයකට ඉස්සරහට මූණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මෙම විදුලි බල ශේෂ්ත්‍රය ගත්තහම මේක නිරන්තරයෙන්ම නවීන තාක්ෂණයෙන් සහ දැනුමෙන් අලුත් වෙන ශේෂ්ත්‍රයක්. හුඟක් වෙලාවට ශ්‍රී ලංකා රජය සහ රාජ්‍ය යාන්ත්‍රණය ගත්තහම ඒ නවීන තාක්ෂණය සහ නවීන දැනුම අලුත් වෙන වේගෙන් මේ යාන්ත්‍රණයට වැඩ කරන්නට පුළුවන් දෝ කියලා ඒ ප්‍රශ්නාර්ථය අපේ මේ විදුලි බලය ගැන ඉතිහාසය බලනකොට අපිට පේන්න යනවා. අපි දැක්ක පංගුවක් වකවානු තුල පැය ගණන් විදුලි බලය කපන්න මේ රටේ සිද්ධ වුණා. පංගුවක් වෙලාවට අපි දැක්කා මේ කලාපයේ තියෙන මිල අධිකම විදුලි ඒකකය අපිට මිල දී ගන්න අපිට සිද්ධ වුණා. පංගුවක් වෙලාවට ව්‍යාපාර සහ අපගේ ජන ජීවිතය තුළ අපි දැක්ක පංගුවක් වෙලාවට අනතුරු ඇඟවීමකින් තොරව විදුලිය විසන්ධික රෝල විටින් විට තමන්ට ඕන විදියට ඒව නඩත්තු කරනවායි කියන කාරණය කියලා ඒ අත්‍යවශ්‍ය සේවාව තවතල දාලා තිබුණා. විශේෂයෙන්ම අපි විදුලි බලය කියනකොට මේ විදුලි බල පද්ධතිය දවසකින් දෙකකින් හදන්නවත් ඒක සැලසුම් කරන්නවත් ඒකට අලුත් විදුලි බලාගාර සහ රැහන් අදින්නවත් බෑ. විශේෂයෙන්ම මේක දීර්ඝකාලීන සැලසුමක් අනුව ලෝකයේ විශේෂයෙන්ම අපි අමුද්‍රව්‍ය ගත්තාම ගල් අඟුරු LNG ඒ වගේ දේවල් මිල උඩ පහත යන එක බලලා අපිට වාසිදායක වන ලෙස අපි මේ විදුලි බලාගාර අපි විශේෂයෙන්ම ඒ නවීන තාක්ෂණය උපකරණ අප රටට ආනයනය කරලා ඒ විදුලි පලාගාර ස්ථාපනය කරන්නට අපි වගබලා ගන්න. මෙහෙම තරහකාරීත්වයක් කරන්නට ඉඩ දෙන්නේ නැති විදුලි මාෆියාවක් ගැන අපි නිරන්තරයෙන්ම මේ පාර්ලිමේන්තුවේදී කතා කරලා තියෙනවා. ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, මේ රටේ ආර්ථිකයට විශාලම විනාශයක් කරන්නේ ඔය යම් යම් සංවර්ධන වැඩවලට තමන්ගේ කොමිස් කුට්ටිය ගන්නට නැත්තං පංගුවක් වෙලාවට ඒ සමාගම්වල ඒජන්තවරු හැටියට වැඩකරන දේශපාලඥෝ නැත්තං රජයේ නිලධාරී ඒ සියලු දෙනාම එක්කව් වෙලා මේ ක්‍රියාදාමයට විශාල බලපෑමක් කරලා ඒගොල්ලන්ගේ පෞද්ගලික වාසි වෙන විදියට ඒ ශ්‍රේෂ්ඨ හදාගන්නට ඒගොල්ලන් දඟලනවා. ඒක තමයි කියන්නේ අපි එක කාලයක් විදුලි මාෆියාවක් තිබුණා. විදුලි මාෆියාව එදා අපේ ජලවිදුලි බලාගාරවල තිබුණු පංගුවක් ජලය ඉබේම අඩු කරලා හදිසි අවශ්‍යතා මත විදුලි බල ගන්නට විශාල මුදලක් දීලා ඒ සැලසුම් පංගුවක් වකවානුවල ක්‍රියාත්මක කරා. එහෙනම් විශේෂයෙන්ම අපි මේක අත්‍යවශ්‍ය කටයුත්තක් හින්දා ඒ වගේම අපි මැදි ආදායම් රටක් ඉඳලා අපි තවත් ඉස්සරහට ඉතාම ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙනකොට අපේ ජනගහනය වැඩි වෙනකොට ඒ වගේම මෙම විදුලි බල ශේෂ්ඨය තුල විශාල මුදලක් මේක සැරිසරනකොට ඔය අනිසි බලපෑම් වැළැක්වීමට මේ පාර්ලිමේන්තුව පමණක් නෙමෙයි සියලුම ජනතාව එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. ඉතාම තරඟකාරී ලෙස ඒ වගේම ඉතාම සහනදායි මුදලකට මේ විදුලි බලය අපේ ජනතාවට ලබා දෙන්න. ඒ වගේම අපි විශේෂයෙන්ම කියනවා ඉතාම හොඳ ප්‍රමිතියකින් අකණ්ඩව විදුලි බලය සපයන්න පුළුවන් පද්ධතියක් අපි වහම මේ රටේ ස්ථාපනය කරේ නැත්තම් අපි මේ කතා කරන අනිකුත් රටවල් එක්ක තරඟකාරීත්වයට අපිට මුහුණ දෙන්න බැරි වෙනවා. ඒ වගේම විටින් විට තාක්ෂණය වෙනස් වෙන විට ඒ තාක්ෂණය අපේ රටට ගෙනාවේ නැත්තම් ඒ දැනුම වෙනස් වෙන විට ඒ දැනුම අපේ රටට ගෙනාවේ නැත්තම් අපිට මේ තුලින් අපිට ඒ හිතන තරම් ප්‍රයෝජනයක් අපිට ගන්නටත් බැරි වෙනවා. ඒ වගේම අද වෙනකොට සූර්ය බල නිෂ්පාදනය ඒ වගේම සුලන් වලින් විදුලි නිෂ්පාදනය වැනි දේවල් ගැන අපි අවධානය යොමු කරලා තියෙනවා. නමුත් අපි ඒවා නිරන්තරයෙන්ම බලන්න ඕනේ තරඟකාරී මිලකට අපිට ජනතාවට සපයන්න පුළුවන්ද කියලා. ඒවා තරඟකාරී මිලකට සැපයුත් පමණයි අපිට මේකෙන් අපිට ඒ ලබා ගන්න පුළුවන් ඒ ආර්ථික දියුණුවට ශක්තියක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් අද වෙනකොට අපි දන්නවා විදුලි බල මණ්ඩලය ගැනත් අපිට යම් යම් කාරණා අපිට කතා කරන්න සිද්ධ වෙනවා. ඔබතුමාලා දන්නවා මේ විදුලි බල මණ්ඩලය ඉන්න සේවකයෝ විශාල පිරිසක් අනිත් රජයේ ආයතනවලට වඩා අද වෙනකොට වැටුප් ලබනවා. ඒක අපි විශේෂයෙන්ම ඒකේ තියෙන තාක්ෂණය සහ ඒ දැනුම අනුව අපිට ඒක යම් සාධාරණීකරණයක් කරන්න පුළුවන් වුණත් දිගින් දිගටම ජනතාවට බර පැටවෙන පරිදි ජනතාවට සහනයක් නොදී විදුලි ඒකකයක් එක්කෝ විකුණන්න තියෙන තැනකට තල්ලු කරද්දි නැත්නම් රජය විසින් විශාල සහනයක් දීලා ඒ විදුලි බල මණ්ඩලයට තවත් කෝටි ගණනක් හැම අවුරුද්දෙම පොම්ප කරන්න වෙනවනම් ඒක මං හිතන්නේ මේ රටේ ජනතාවට කරන බලවත් අසාධාරණයක්. විශේෂයෙන්ම අපි අඩුම තරමින් මම නම් කියන්නේ මේ රටේ රාජ්‍ය අංශයට වුණත් තව රාජ්‍ය අංශයකින් තරඟකාරීත්වයක් නොතිබුණොත් ඒ රාජ්‍ය ආයතනය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක එකතන පල් වෙනවා. ඒගොල්ලන්ට කිසිම උවමනාවක් නැහැ තව තවත් අලුත් දේවල් හොයලා මේ ශේෂත්‍රය ආරක්ෂා
කරන්න. Honorable member, please wind up.
ඒ හින්දා විශේෂයෙන්ම අපිට මේක ඉතාම දීර්ඝ කාලයකට බලපාන ශේෂ්ත්‍රයක්. මේක තුළින් අපේ රටේ සංවර්ධනය ඒ වගේම අපේ සමාජය විශාල වශයෙන් යැපෙන හින්දා මේ පිළිබඳව අවධානය යොමු කරලා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරලා මේ ශේෂ්ත්‍රයේ තරගකාරීත්වයක් ඇතිකර ගැනීම සඳහා අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. මේ ශේෂ්ත්‍රයේ කාර්යක්ෂමතාව සහ අනිකුත් දේවල් ප්‍රමිතිය ඉහළ නංවලා අපි ඉදිරියට යන්න ඕනේ කියමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ඔන්රබල් සුනිල් කන්දුනති.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දිනේ විදුලි බල ආනයන බලපත්‍ර පිළිබඳ ප්‍රමිතිකරණයන් සහ ඖෂධ නියාමන කොමිසම අධිකාරිය පිළිබඳ සාකච්ඡා කරන දවසේ මම ඊට කලින් මූලික අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මුරාසනාරූඪ සභාපතිතුමනි, මීට හරියටම මාසයකට කලින් අගෝස්තු මාසේ 22 වෙනිදා, අද සැප්තැම්බර් මාසේ 22 වෙනිදා, අපේ පාර්ලිමේන්තු කාරක සභා කාර්යාංශයේ ප්‍රධාන නිලධාරී අබ්දුල් මජීද් නිලමුදීන් මහත්මයා හදිසි හෘදයාබාධයකින් මිය ගියා, අප අතරින් වෙන් වුණා. ඉතින් මෙතුමා අද තමයි මට අවස්ථාව ලැබුණේ එතුමා වෙනුවෙන් යම් අදහසක් පළ කරන්න. එතුමා 1997 අවුරුද්දේ පාර්ලිමේන්තු සේවයට බැඳිලා අපේ පාර්ලිමේන්තුවේ කාර්යාංශ ගණනාවකම සේවය කළා. විශේෂයෙන් පෙත් සංකාල සභාව, පනත් කෙටුම්පත් කාර්යාංශයේ, සභා ලේඛන කාර්යාංශයේ වගේ කාර්යාංශ ගණනාවක වැඩ කරපු ඉතාමත්ම කාර්යක්ෂම සහ ප්‍රශංසනීය සේවාවක් කරපු නිලධාරි මහත්තයෙක්. විශේෂයෙන් එතුමා අපි දන්නවා අපිට අදාළ උපදේශක කාරක සභාව සහ කාර්යාංශවලදී සෙක්ටෝරියල් කොමිටිස්වලදී හම්බෙනවා. කාර්යාංශ වාර්තා සකස් කිරීමේ බොහොම ප්‍රවීණතාවයක් තිබුණා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම එතුමා දක්ෂ ලෙස කටයුතු කරපු නිලධාරියෙක්. පාර්ලිමේන්තුවේ හුඟ දෙනෙක් දන්නවා එතුමාගේ වෙහෙසකරභාවයමත් සමහරවිට මේ රෝගී තත්ත්වය ඇතිවෙන්න බලපෑවද කියන මට්ටමටම එතුමා වැඩ කරපු කෙනෙක්. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදෙත් කටයුතු කළා දීර්ඝ කාලයක්. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ කටයුතු වලට එතුමා දායක වුණා. ඒ වගේ වාර්තා සකස් කරද්දී එතුමාගේ විශාල කාර්යභාරයක් දැක්කපු කෙනෙක්. ඒ වගේම හැම මන්ත්‍රීවරයෙක් එක්කමත් පාර්ලිමේන්තුවේ නිලධාරීන් අතරෙත් බොහොම සුහදශීලී මහත්මයෙක් හැටියට කටයුතු කරපු නිලධාරි මහත්මයෙක්. ඉතින් එතුමා අපි අතරින් සමුහරගෙන අදට හරියට මාසයක් වෙනවා. ඒ නිසා එතුමාගේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් හැමදෙනාටම අපේ සංවේගයේ ශෝකය පළ කරනවා. ඒ වගේම ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි, එතුමා වගේම මම මේ ඉල්ලීම කරන්නේ අපිත් එක්ක නිරන්තර සුහදශීලීව කටයුතු කරන මේ පාර්ලිමේන්තුවේ විශාල කාර්ය මණ්ඩලයක් ඉන්නවා. කැන්ටින් එකේ වෙන්න පුළුවන්, පුස්තකාලේ වෙන්න පුළුවන්, හැන්සාඩ් එකේ වෙන්න පුළුවන්, අනිත් ලේකම් කාර්යාංශවල වෙන්න පුළුවන්. එවෙන් නිලධාරි මහත්මයෙක් මේ වගේ මිය ගියාම ඔහු ගැන මතක සටහනක් මේ පාර්ලිමේන්තු හැන්සාඩ් එකට හරි ඉදිරිපත් වෙන්නේ මන්ත්‍රීවරයෙක් හිටි අපි කතා කරොත් විතරයි. එහෙම කතා කරන්න බැරි වුණොත් ඒක අපේ අතරේ තියෙන බැඳීම් අනුව මතකයක් විතරයි. එනිසා අපි යෝජනා කරන්නේ අපේ පාර්ලිමේන්තුවේ අවුරුදු 25ක් 15ක් ඕන් තරම් දීර්ඝ කාලයක් සේවය කරන නිලධාරි මහත්තුරු, මේ අපේ කාර්ය මණ්ඩලයේ ඉන්න කෙනෙක් මිය ගියපු වෙලාවකදී අපිට පුජ්‍යලිකව හැමෝටම සහභාගී වෙන්න බැරි වෙන අවසන් කටයුතු වලට. ඒක නිසා මුලාසනේ හැටියට ගරු කථානායකතුමාගෙන් හරි එහෙම නැත්නම් සභානායකතුමා හරි ඒ එවැනි අවස්ථාවකදී මිය ගිය කෙනා වෙනුවෙන් යම් ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට කරන්න කියලා. අපි දන්නවා මොකද අපි ගරු මන්ත්‍රීවරයෙක් මිය ගියාම පාර්ලිමේන්තුවේ ඒ ගැන අඩුතරමේ දිනක විවාදයක් හැටියට ශෝක යෝජනා දිනයක් තියෙනවා. අපි එච්චර දෙයක් නෙමෙයි අඩුතරමේ අපේ කාර්යාංශයක අපේ කාර්ය මණ්ඩලයේ සේවය කරපු කෙනෙක් මිය ගිහින් තියෙනවා. ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුව අපි ශෝකය පළ කරනවා කියලා මුළු පාර්ලිමේන්තුව වෙනුවෙන්ම එක ප්‍රකාශයක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා මම මේ නිලමුදීන් මහත්මයාගේ වෙනුවෙන් මේ අදහස පළ කරන ගමන්ම ඔබතුමාලට මූලාසනයට යෝජනා කරනවා. මම හිතන්නේ ගරු කථානායකතුමාගේ අවධානය ඒ ගැන යොමු කරලා යම් ක්‍රියාමාර්ගයක් මින් ඉදිරියට ගන්නව ඇතයි කියලා මම විශ්වාස කරනවා. ගරු
ගරු නිජ කරසවත්තුන් මහිතන්නේ හඳුන්නෙති මන්තුමා ඉදිරිපත් කරපු අදහස ඉතා වැදගත් අදහසක්. අපි පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය අපේ කටයුතු වලදී බොහොම ලොකු සහයක් ලබලා දෙනවා. ඒ වගේම විශාල කැපවීම් කරනවා. ඒ නිසා ඒ කාර්යමණ්ඩලය සේවය ඇගැයීමත් ඒවගේම එවැනි අවස්ථාවකදී අපි පාර්ලිමේන්තු හැටිට අපේ තියෙන ඒ මතකය මහිතන්නේ පවුල්වල සමාජික ඉත වැදගත් දෙයක් ඒ ගැන මහිතන්නේ ඉදිරිපත් කරපු අදහස බොහොම වටිනා අදහසක් බව ආණ්ඩු පක්ෂයටත් මම කියන්න කැමතියි.
බොහොම ස්තුතියි ඔබතුමාටත්. ඉතින් මම හිතන්නේ ඒ ගැන ඔබතුමාලා ගෘහකාරක සභාවේ හෝ බිස්නස් කමිටියේ හරි දැනකදී සාකච්ඡා කරලා යම් අදහසක් සකස් කර ගන්න නම් හොඳයි කියන එක තමයි අපේ ඉල්ලීම. ඒ වගේම විශේෂයෙන්ම අද දිනේදී මේ සාකච්ඡා කරන මාතෘකාවේදී අපි නිරෝෂන් ගරු එම්තුමා මේ විදුලි පද්ධතිය පිළිබඳව සාකච්ඡා කළා. විශේෂයෙන්ම අද දිනේත් මේ ආනයන බලපත්‍ර සහ ප්‍රමිතිකරණ සකස් කිරීමේදී මේ විදුලි පද්ධතියන් පිළිබඳව තමයි මේක තියෙන්නේ. මම ඒකෙදී මම අදහසක් පළ ගන්න කැමතියි. විශේෂයෙන්ම අපේ අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යතුමා දීර්ඝ වශයෙන් අදහස් දක්වනවා යම් ස්ථාවරත්වයක ඉන්නවා අපේ රටේ මේ විදුලි අර්බුදයට උත්තරයක් හැටියට සූර්ය බලශක්තිය ඉදිරියට ගේන්න ඕන කියන එක පිළිබඳව. ඒකදී අපිට ක්‍රම දෙකක් තියෙනවා කියලා මම හිතන්නේ. විශේෂයෙන්ම ආනයනය කරද්දී දැනටත් මම දන්න තරමට මගේ දැනුමේ තරමට යම් සහන ප්‍රමාණයක් බදු සහන හැටියට ඒ සූර්ය බලශක්ති ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන්වන භාණ්ඩවලට ආනයන පහසුකම් දෙනවා බදු සහන. නමුත් තවදුරටත් අපිට ඒක වර්ධනය කරන්න පුළුවන් නම් ඒක තවදුරටත් යම් කිසි මට්ටමකින් දියුණු කරන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා මම හිතනවා. දැන් උදාහරණයකට මම කිව්වොත් එහෙම ඔවුතු අදහසක්
බොහොම ස්තුතියි අවසරයතු බොහොම ස්තුතියි. දැනටමත් සූර්ය බල උත්පාදනයේදී වැදගත් වන ඒ උපකරණ අතරින් බදු ස්වල්ප ඉතාම නාම මාත්‍ර ප්‍රමාණයක් ඉතුරුලා තියෙන්නේ ඉන්වර්ටර් කියන උපකරණයට පමණයි. සූර්ය පැනල 100%ක්ම බද්දෙන් නිදහස්. කිසිම බද්දක් නැහැ, සීරෝ ටැක්ස්. ඉන්වර්ටර් සඳහාත් ඉතාම නාමික බද්දක් පමණයි තියෙන්නේ. නමුත් මේ ගැටලුව එන්නේ ව්‍යාපාරික වශයෙන් මහ පරිමාණ වශයෙන් සූර්ය විදුලි බලය උත්පාදනය කිරීමේදී අවශ්‍ය වෙනවා ඇලුමිනියම් සහ තවත් ඒ වගේම විදුලි වය අවශ්‍ය වෙනවා. ඒවට අංගෝපාංග තව අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ සම්පූර්ණ වියදමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා ඒ සූර්ය පැනල වලින් පරිබාහිර දේවල්. අතන ඔබතුමා කියන කාරණා අදාළ වෙන්නේ මේ ක්ෂේත්‍රවලට. දැන් අර HS කෝඩ් කියලා තියෙනවා මේ බදු සහන ලබා දීමේදී. දැන් පහුගිය අයවැයෙන් ප්‍රකාශ කර සිටියා පුනර්ජනනීය බලශක්තිය හා සම්බන්ධ ක්ෂේත්‍රයේ සීරෝ ටැක්ස් කියන ටැක්ස් බිඳුවයි. හැබැයි ඒ එහා සම්බන්ධ වන තවත් උපකරණ තියෙනවා, අඳුර ගන්න බැහැ මේවා පුනර්ජනනීය බලශක්තියට අරන් එනවද වෙන ක්ෂේත්‍රයකට අරන් එනවද කියලා. දැන් බැටරි වලටත් ඒක අදාළයි. ඒ නිසා මම ඔබතුමා කතාව අගය කරනවා. අපි අර ඒ විශේෂිත භාණ්ඩ හඳුනගෙන ඒවාට විශේෂිත HS කෝඩ් යදුවොත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. දැන් අපි සාකච්ඡා කරමු.
දැන් මොකද ගරු මුලසනාඩ මන්තුමනේ මම එහෙම යෝජනා කරන්නේ. දැන් අපි හිතුවොත් දැන් මේක සාමාන්‍ය විදුලි බල පද්ධතියෙන් රුපියල් 800ක 700ක 1000ක විතර විදුලි බිලක් එන කෙනෙකුට සූර්ය බල ශක්තියට මාරු වීමම එච්චර ප්‍රයෝගීතාවයකට අදාළ නොවෙන්න පුළුවන් අධික වියදමක් දරන නිසා. නමුත් ඇත්තම යුනිට් 300ක් විතර පාවිච්චි කරන සාමාන්‍ය විදුලි බිල රුපියල් 6000ක් 7000ක් විතර 8000ක් විතර එන තැනකට කෙනෙකුට මේක වටිනවා. හැබැයි එයා යුනිට් 300ක විතර විදුලි මිලදී ගැනීමකට පැනල් හයි කරොත් ආසන්න වශයෙන් එයා ඩිපොසිට් එක හැටියට රුපියල් ලක්ෂ 6ක විතර මුදලක් ගෙවන්න වෙනවා ඒ ආයතනයට. ඒතකොට ඒක බැංකු ණයක් පහසුවමක් ලබා දෙනවයි කියලා කිව්වා වුණත් ඔහුට ගත්තොත් එහෙම ඔහු කල්පනා කරන විදිහට ඔහු කල්පනා ගානේ රුපියල් 6000 ගානේ මාස 100ක් අවුරුදු 8ක් ගෙවන්න වෙන බිලක් තමයි මේකවර ගෙවන්න වෙන්නේ. එතකොට මධ්‍යම පාන්තික කෙනෙකුට වුණත් ඒක යම්කිසි එකවර ගෙවෙන එක ලයිට් බිල රුපියල් 6000 ගානේ විතර ගෙවෙන එක හොඳයි කියන පදනමින් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ඒ යෝජනාව. නමුත් යම් ප්‍රමාණෙන් හරි තව අඩු කරන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය කරන තීරුබදු සහන එතුමා කිව්වාගේ අඳුනගෙන ඒක එක උත්තරයක් වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් තියෙන බරපතල කාරණාවක් තමයි දැන් මේ සූර්ය බල ශක්ති නිෂ්පාදනයට ලංකාවේ කාටද ඉඩ දෙන්නේ කියන එක වැඩිපුරම මම දන්නවා. මොකද අපිට දැන් ඉන්දියාව ඉන්දියානු ආයතන පෞද්ගලික ආයෝජකින් හැටියට චීන ආයතන චීන ආයෝජකින් හැටියට ලංකාවට ඇවිල්ලා මේ ඉඩ අත්පත් කරගන්නකොට අපි හිතමු උතුරු ප්‍රදේශය කියලා. නමුත් වෙන ප්‍රදේශයක කියලා. ඔවුන් ඒ ආයෝජනයට එනකොට ඔවුන්ට අපි ඉඩකඩත් එක්ක තමයි ඒක දෙන්න වෙන්නේ. නමුත් අපි හිතන්නේ ඒක අපිට පුළුවන් නම් 100%ක්ම දේශීය ආයෝජකීන්ට දේශීය නිෂ්පාදකීන්ට දේශීය වශයෙන් මෙගවට් එක ගානේ හරි ලබා දෙන්න. අපිට ලොකු මෙගවට් ගානක් වුණත් කරන්න බෑ. නමුත් මෙගවට් එක ගානේ විතර දේශීය වශයෙන් ඉන්න ආයෝජකීන්ට අපිට ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ දේශීය නිෂ්පාදකින් ප්‍රමාණයක් සූර්ය බලශක්ති ව්‍යාපාර ශේෂ්ත්‍රයට ඉදිරිපත් වෙයි කියලා. විශේෂයෙන්ම මේ යෝජනාව මොකද හේතුව දැනටත් මම උදාහරණයක් උදාහරණ කරනවා. පුතා දන්නවා ඉතින් හොඳටම දැනටත් වවුනියා ප්‍රදේශෙත් මම දැක්ක ඇස් දෙකින්ම මෙගවට් 10ක් නිෂ්පාදනය කරන කර්මාන්තයක් පටන් අරන් තියෙනවා. ඉතින් මෙගවට් 10කට ආයෝජනය කරනවට වඩා මෙගවට් 1කට ආයෝජනය කරන එක දේශීය වශයෙන් කෙනෙකුට පහසුවක් වෙයි කියලා මම හිතනවා.
අවසර දෙනවාද මම කාලය කල් වුණත්
ගතනේ. කමන්නේ.
කමන්නේ. මම ගරු සභාවතුනි මේ පිළිබඳව තිබෙන තත්වය මේකයි. අපි මෙගවට් 1 බැගින් වූ බලාගාර 60ක් සඳහා වැඩපිළිවෙලක් කරලා අපි පළවෙනි වතාවට තරංකාරී ටෙන්ඩර් කැඳෙව්වා. ඔය වවුනියාවේ තියෙන එක කලින් රුපියල් 23.10 ගානේ පර්මිට් එකක් දීපු එකක්. මේ පර්මිට් ක්‍රියාදාමය දූෂිත ක්‍රියාදාමයක්.
ඔව්.
එතකොට අපි මේ දූෂිත ක්‍රියාදාමය සම්පූර්ණ නතර කරා, පර්මිට් නතර කරා, දැන් දෙන්නේ ටෙන්ඩර් විතරයි. එතන පළවෙනි එක පටන් ගත්තා 1 බැගින් 60ක්. අපි ඒක විවෘත අපි දේශීය විදේශීය කියලා කිව්වේ නැහැ. හැබැයි දිනපු සියලු දෙනා දේශීයයි. දැන් ඒක අපිට රුපියල් 23.10ක් තිබිච්ච මිලදී ගැනීමේ වටිනාකම 17.1ක් බවට අපිට අඩු කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ එතෙන්දී දේශීය විදේශීය කියලා සීමාවක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි තව ටෙන්ඩරයක් හැඳෙව්වා මඩකලපුව ප්‍රදේශයේ මෙගවට් 10කට. ඒ ටෙන්ඩර් එක දැන් සුමාන කලින් විවෘත කරා. අපිට ලැබුණා මිල 23.10 තිබිච්ච එක 11.79. ඒකත් ජයග්‍රහණය කරේ දේශීය සමාගම. ගරු මන්තුමා මගේ ප්‍රශ්නේ මේකයි. ඔය දේශීය ව්‍යාපාරිකෝ සිළු දෙනාම මේ දේශීය දෙන්න කියලා කියන්නේ රටට ආදරයට හෝ වෙන දෙයකට නෙමෙයි. තරංකාරීත්වය අඩු කරන්න. දැන් අපේ රටේ ව්‍යාපාරිකයන්ට මෙගෝට් පුතුමා කිව්වා වගේ මෙගෝට් එකක් කරන්න පුළුවන් මිලියන 120ක් වගේ ආයෝජනයක් තමයි ඔතන තියෙන්නේ. බැංකු කිසි සැකයක් නැතුව ඒ මුදල් ණයට දෙනවා. එතකොට දේශීය ව්‍යාපාරිකයෝ මේ කලින් විරුද්ධ වෙච්ච අය අපි කෝප් කවුන්ටරවත් පුතුමා නැතක ඇති අර සුලම් බලාගාර වෙලාවේ ඒ වෙලාවේ රුපියල් 19 අපිට පුළුවන් වුණා 12.29ට අඩු කරන්න. දිනුවේ දේශීය ව්‍යාපාරිකයෝ. එතකොට මේ දේශීය ව්‍යාපාරිකයෝ මේ ඉල්ලීම කරන්නේ සත්භාවයෙන් නෙමෙයි. තරංකාරීත්වය අඩු කරගන්න. අපි බලමු මෙතන බෙහෙදයක් නැතුව පටන් අරගෙන අපි බලමු යම් ආකාරයකින් තව එනවා 190ක්. ඔබතුමා ඔය මූලධර්මයමයි. ඒ කියන්නේ ලොකු ප්‍රමාණ දුන්නොත් දේශීය ව්‍යාපාරිකයන්ට අමාරුයි. ඒ නිසා පුළුවන් ප්‍රමාණය දෙනවා 190ක්. මෙගවට් එක බැගින් වූ බලාගාර 90ක් ලංකාව පුරා ඊළඟ මාසය තුළ අපි ටෙන්ඩර් එනවා. ඒ නිසා අපි බලමු ප්‍රවණතාවයක් තිබුණොත් විදේශික සමාගම් මේව අත්පත් කරගන්න අපි ඔබතුමා කියන සහයට යන්න. එහෙම නැත්තම් වෙන්නේ දේශීය ව්‍යාපාරිකයෝ සංගම් ගහිලා කාටල් හැදිලා අර සමහර මාර්ග ව්‍යාපෘති වලට කරන්න වගේ මේ වැඩේ අත ගහන්න පුළුවන්. ඒ නිසා මම වගකීම දරන විෂය තුල සිඹල ප්‍රමුතුමත් මේ මතෙම ඉන්නේ. ඒක කරන්න දෙන්නේ නැහැ. අපි ඔබතුමා කියන ප්‍රශ්නේ මතු වුණොත් අපි එදාට නැවත කතා කරලා අපේ ක්‍රමවේදය වෙනස් කරගන්න.
හොඳ බුදු මාර්ග ගැන කතා කරන්න එපා. මොකද මේ මාර්ග කියන කොට අවිශ්ව නැමැතිවරයෙක් ඉන්නවා. මේ විශේෂයෙන්ම මං ඒක යෝජනා කරේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. ගරු ඇමතුනේ අපි දැන් දේශීය පුංචි ව්‍යාපාරිකයෙක් මෙගවට් 1කට ආයෝජනය කරන්න පුළුවන් කෙනෙක් අර සංවිධානය වෙච්ච දැනටමත් සංවිධානය වෙච්ච ජාත්‍යන්තර තරංකරුවන් එක්ක තරං කරන්න අමාරුකම එකක්. අනිත් එක ඔවුන්ට අපි ලබා දෙන්නේ අපේ රටේ ඉඩම්. ඒ ඔවුන් ඒ ඉඩම් ලබා ගැනීමේ පරමාර්ථ වෙනත් වෙන්න පුළුවන් ඕන හැටියකට. ඉතින් එවැනි ගැටලු තියෙනවා. ඉතින් ඒ ගැටලු විසඳගෙන කොහොම වුණත් මේ විදුලි බල ශේෂ්ත්‍රයේ තියෙන අර්බුදයට මම මේ විශේෂයෙන්ම අද දිනේදීත් මේ ප්‍රමිතකරණයන් සියෙන්නේ විදුලි බල ශේෂ්ත්‍රය නිසාමයි මේක අවධාරණය කරන්නේ. විදුලි බල ශේෂ්ත්‍රයේ තියෙන මේ අර්බුදයට ඇත්තටම උත්තරයක් හොයනවා නම් ඒක අපේ රටේ විශාල සහනයක් බවට පත් වෙනවා. මොකද හේතුව ඔබතුමාත් දන්නවා මමත් දන්නවා මේකේ මහා පරිමාණ ඒකාධිකාර තත්ත්වයක් හදාගෙන තියෙනවා. ඒකාධිකාර තත්ත්වය නිසා තමයි අද ඒ විදුලි බල මණ්ඩලයේම ඉන්න අය හිටපු අය ගිහිලා විවිධ සංවිධාන සමාගම් හදාගෙන ඔවුන් අර නකුට විසින් බල්ල මෙහෙවන වගේ විදුලි බල මණ්ඩලය මෙහෙවන්න පුළුවන් මට්ටමකට පත් වෙලා තියෙනවා. නමුත් ඒකට විකල්ප විදුලි ජනනය ක්‍රියාවලියක් හැටියට විශේෂයෙන්ම අපේ රටේ දින 365ම සූර්ය බලය තියෙනවා. ඒක නිසාම සූර්ය ශක්තිය කියන එක අපිට හොඳින් පාවිච්චි කරන්න පුළුවන් එකක් හැටියට දකිනවා. ඒ නිසා තමයි මම යෝජනා කරේ ඔබතුමාට ඇත්තටම පුළුවන් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ක්‍රමවේදය හදාගන්න. කුඩා මට්ටමින් අපි ගියොත් එහෙම කුඩා මට්ටමින් ආයෝජනය කරන්න පුළුවන් අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඊළඟට විශේෂයෙන්ම අනිත් කාරණාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා අපේ සෞඛ්‍ය ඇමතුමා අපට කියන්න තියෙන එක දෙයයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ සයිටම් එක පිළිබඳව අපට එතුමත් එක්ක විවාදයක් තියෙනවා ප්‍රතිපත්ති මේ වශයෙන් හැබැයි එහෙම වුණත් ඖෂධ ශාස්ත්‍රයේදී බහුජාතික සමාගම් විසින් ගෙනියන මේ ජාවාරම අඩාල කරන්න දුර්වල කරන්න එතුමා විශේෂ අමාත්‍යවරයා හැටියට යම් මැදිහත් වීමක් කරලා ඒ මැදිහත් වීමේ ප්‍රතිඵලයන් අපේ රටේ සාමාන්‍ය ජනතාවට රෝගී ජනතාවට බෙහෙත් ටිකක් ගන්න බැරුව ඉන්න මිනිසුන්ට ලබා දෙන්න කරන කටයුත්ත ඒක අපි අගය කරනවා අගය කරන විතරක් නෙමෙයි අපි ඒක එතුමාට කියන්නේ බාධාවකින් තොරව බලපෑම් වලින්ට යට නොවි ඒක එතුමා දිගටම කරගෙන යනවා නම් අපි ඒ වෙනුවෙන් එතුමාට ශක්තියක් වෙනවා මොකද ඒක අපේ රටේ සාමාන්‍ය දුප්පත් ජනතාවට විශාල සහනයක් නිසා විශාලම සහනයක් නිසා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගරු ඒ ඒ ඒ කාරණාවදී අපිට ඒ ගැන ඒක තමයි අපේ පැහැදිලි කරන්න තියෙන ස්ථාවරේ විශේෂයෙන්ම මෙන්න මේ මේ කාරණාවදී තව වැදගත් දෙයක් තමයි මේකෙදි මේ තුමාගේ නිර්දේශවල තියෙනවා ඖෂධ නියාමන අධිකාරිය තව ශක්තිමත් විය යුතු පැති ගණනාවක් තියෙනවා දැන් මේ ගත්ත පියවර වගේම ඒ සමාගම් එක්ක හැපෙනව නම් තව ඉදිරියට ආයුතු ප්‍රිය ගණනාවක් තියෙනවා විශේෂයෙන් අපේ රටේ බෙහෙත්වල ප්‍රමිතිය පිළිබඳව අපි දන්නවා අර විවිධ ආයුර්වේද බෙහෙත්වලට විවිධ නම් ගහලා විතරක් නෙමෙයි අද සාමාන්‍යයෙන් ෆාමසියකට ගියොත් එම වැඩිපුරම තියෙන්නේ මේ රූපලාවන්‍ය ශේෂ්ඨයට අදාළ කරන විවිධ ආලේපන වර්ග ඇඟ පුංචි කරගන්න ඇඟ පෙනුම හදාගන්න පැහැපත් කරගන්න විවිධ වෙළඳ නාම වලින් එක සමාන එක විදියේ වෙළඳ නාම වලින් යන ව්‍යාපාරය. ඒ වගේම වෙළඳ දැන්වීම පැත්තෙන් හිතුවොත් මාධ්‍යවල වෙළඳ දැන්වීම පැත්තෙන් හිතුවොත් අද බෙහෙත් මං හිතන්නේ යම් සීමාවක් තියෙන බෙහෙත් ප්‍රචාරයට නමුත් මෙන්න මේ වෙළඳ නාම වලින් සිද්ධ කරන රූපලාවන්‍ය කටයුතු වලට අදාළ කරන ප්‍රචාරක කටයුත්තේ ඉතාමත්ම බරපතල විදිහට සිද්ධ වෙනවා. ඒකට අපේ රටේ ජනතාව අහුවෙලා තියෙන විශාල ප්‍රමාණයක් කවුරුත් ආසයි මුල අසර අඩු මන්ත්‍රීතුමනි ලස්සනට ඉන්න පෙනුමට ඉන්න ඇඟ අඩු කරගන්න බර අඩු කරගන්න පැහැපත් බව ඇති කරගන්න ඒවා පෙන්නලා හැබැයි මිනිසුන්ව මංකොල්ල කරනවා ඒක තමයි ඇත්ත දේ ඒක ඉතාමත්ම බරපතල විදිහට සිද්ධ වෙනවා ෆාමසි වල ඇහුවොත් එහෙම කියන්නේ වැඩියෙන්ම විකිනෙන්නේ දැන් බෙහෙත් නෙමෙයි ඒ බඩු කියලා ඒ වෙළඳ ප්‍රචාරක දේවල් වලින් තියෙන දේවල් ඉතින් ඒ වටත් යම් කිසි ප්‍රමිතියක් මොකද වෙන රටකදී නම් වෙන රටවල් වලත් එහෙම තමයි ඒක ඇත්ත නමුත් ඒ අලෙවි කරන දේවල් පිළිබඳව සොයා බලන යාන්ත්‍රණයක් තියෙනවා ප්‍රමිතියක් තියෙනවා මිනිසුන්ට අර ප්‍රචාරයට එහා ගිහිල්ලා ඒවා මිලදී ගැනීමේදී යම් විශ්වාසයක් තහවුරු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා ඉතින් අපේ රටේ ඒක එහෙම නැහැ ඒක ඉතාම දුර්වලයි මම මේ භාණ්ඩ පිළිබඳව කියන්න යන්නෙත් නැහැ ඒවා කරන අය ගැන කියන්න යන්නෙත් නැහැ නමුත් ඒවා කරන අය කරන විදිය ගැන පුජ්ජලිකව දන්න නිසා ඒ කරන විදිය පුජ්ජලිකව දන්න නිසා මම මේ කියන්නේ විශේෂයෙන් ඉන්දියාවේ හදන සමහර භාණ්ඩ අමුද්‍රව්‍ය හැටියට ලංකාවට ගෙනල්ලා වෙළඳ නාමයක් රෙජිස්ටර් කරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරගෙන පැකට් කරලා වෙළඳ පොළට අලෙවි කරනවා මෙහෙ ඉන්න කෙනා කරන එකම දේ තමයි ඉන්දියාවෙන් ගේන අමුද්‍රව්‍ය ටිකට වෙළඳ නාමයක් නිර්මාණය කිරීම පමණයි වෙළඳ නාමයක් නිර්මාණය කරනවා ඒ ගේන දේවල් ඉන්දියාවේ කොයි මට්ටමේ තියෙනවද ඒක මිල කොයි මට්ටමේ තියෙනවද ප්‍රමිතිය කොයි මට්ටමේ තියෙනවද කියන එක පිළිබඳව කිසිම පාරිභෝගිකයින් හැටියට ජනතාවට විශ්වාසය දිනා ගන්න ක්‍රමවේදයක් නැහැ මේක තමයි ඇත්ත ඉතින් ඒක ඕන තරම් අපි එහෙම අත්දැකීම් ලැබලා තියෙන නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ පිළිබඳව විශේෂයෙන්ම මේ නියාමනය කියන එක දැන් පෙරඩෝල් පෙරසිටමෝල් වෙනස අඳුර ගන්න පුළුවන් මිනිසුන්ට හැබැයි මෙන්න මේ විවිධ වර්ගවලින් එන රූපලාවන්‍ය භාණ්ඩවල ඒ වෙනස සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න බෑ ඒක නිසා ඒක පිළිබඳව යම් කිසි මීට වඩා විධිමත් නියාමන යාන්ත්‍රණයක් සකස් විය යුතුයි කියන එක තමයි මම කියන්නේ
මොනවද
මීට අදාළ කාරණයක් පිළිබඳව අවධානය යොමු කරන්න විශේෂයෙන් සෞඛ්‍යමත්තුමා නැති වුණත් නිලධාරීන් මේ පරිසරය ඇඳී සිටින නිසා දැන් සාමාන්‍ය රූපවාහිනියේ වෛද්‍ය සාකච්ඡා පැවැත්වෙනවා වෛද්‍ය ගැටලු පිළිබඳ සාකච්ඡා කරන්න එයට ජනතාවගේ විශාල ප්‍රතිචාරයක් තිබෙනවා. ඒතර මේ රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම් කරන්නේ වෛද්‍යවරු අරගෙන ඇවිල්ලා ඒ වෛද්‍ය සාකච්ඡාවක මුවාවෙන් ඇත්තට වෙනදැන්වීමක් තමයි මේ සිද්ධ කරන්නේ. නමුත් ඒක ජනතාවට තේරුම් ගන්න බැහැ මේ මුදල් ගෙවල් ප්‍රචාරය කරගන්න එකක්ද එහෙම නැත්නම් සාමාන්‍ය වෙනද මේ සාමාන්‍ය වෛද්‍ය හමුවක්ද කියලා. සර් මේ පිළිබඳව මෙන්න මේ රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම් මේ මෙන්න මේ නීතියේ තිබෙන හිඩැසෙන් රිංගලා ජනතාවගේ ඔළුවලට මේ කරන ආක්‍රමණය නතර කිරීම සඳහා මැදිහත්වීමක් කරන්න කියන ඉල්ලීම මේ වෙලාවේ අමාත්‍යංශ පැත්තෙන් කරනවා.
මම ඔබතුමාට උදාහරණයක් කියන්නම්. දැන් මේ ගරුමන්තව මතු කරපු නිසා එක්තරා උදේවරුවේ ගෘහණියන් වැඩිපුර ගෙදර ගැවසෙන වෙලාවක මේ වෛද්‍ය හමුවක් හැටියට තියෙන වැඩසටහනකට වෙළඳ රූපලාවන්‍ය උපකරණයක් ප්‍රවර්ධනය කරන්න නිලියක් ගෙනල්ලා ඒ නිලියට ගාස්තු ගෙවලා ඔවුන් ඒ රූපලාවන්‍ය ආයතනයෙන් කරන්නේ ප්‍රචාරය කරද්දී නිලිය දුරකථන අංකය හැටියට ඇයගේ අංකය ලබා දෙනවා. හැබැයි ඒ ලබා දෙන්නේ ඇයගේ අංකය නෙමෙයි, අර වෙළඳ ප්‍රචාරණ ආයතනයේ නිෂ්පාදන ආයතනයේ අංකයක්. ඉතින් අර නිලිය කියන්නේ මට මේ ඔයාලා ඕන වෙලා කතා කරන්න, මං ලෑස්ති උත්තර දෙන්න, මම මේක දන්නවා, මම මේක පාවිච්චි කරලා අත්දැකීමෙන් දන්නවා කියන ආකාරයෙන් කතා කරන්නේ. ඉතින් අනේ මිනිස්සු ඒ එයාට කතා කරන අදහසින් කතා කරනවා. කතා කරන්නේ කාටද එතකොට? අර වෙළඳ ප්‍රචාරණ ආයතනයට, නිෂ්පාදන ආංශයට, නිෂ්පාදන ආයතන හිමිකරුගේ බිරිඳට තමයි කතා කරන්නේ. ප්‍රශ්නේ ඊළඟට පැන නගින්න ඌට ඒ බිරිඳට කතා කරන වෙනත් පුජ්‍යලෙයි. පස්සේ ෆෝන් එක ඩිස්කනෙක් කරගන්න සිද්ධ වෙනවා ඒ නිසා. මේ වගේ ගැටලු මතුවෙන අවස්ථාත් තියෙනවා. ඉතින් මම මේ උදාහරණයකට කිව්වේ ඒක මාෆියාවක් බවට තදපත් වෙලා තියෙනවා. ගෙවල් වල ඉන්න ගෘහණියන්ව හැඩ කරන මුවාවෙන් පොකට් එකට විදින ජාවාරම බවට පත් වෙලා තියෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා හිටිනවා. ඊළඟට විශේෂයෙන්ම අද පුවත්පත්වල මුල් පිටුවෙම පළවෙනවා ආනයන පාලන ආනයන අපනයන පාලන ජෙනරාල්වරයාට හා පාලකට වහා මාරු වීමක් කියලා. මේකේ අනුව නම් තියෙන්නේ මේ ආනයන පාලන දෙපාර්තමේන්තුව අයිති අමාත්‍යංශයේ විශේෂභාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්න සුජිය සේනසිංහ අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍යතුමත් ඉන්න මෙතන. ඒ ඇමතිවරයා සහ මලික් සමරික්ටම ඇමතිතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමා දැනුවත් නොකොට ආනයන පාලන පාලක සහ ජෙනරාල්වරිය වාහන මේ අනුව නම් තියෙන වාහන අධිසුඛෝභෝගී මෝටර රථ 30ක් මිලදී ගත්තා කියලා. ඒ නිසා තියෙන මෙතන තියෙන ගැටලුව තමයි මේ විෂයභාර ඇමතිතුමාවත් නියෝජ්‍ය ඇමතිතුමාවත් නොදැන වෙනත් අමාත්‍යංශයක් භාර ඇමතිවරුගේ නියෝගයක් මත ආනයන පාලන ජෙනරාල්වරියත් පාලකතුමත් මේ වාහන මිලදී ගත්ත කියලා තමයි ප්‍රවෘත්තිය තියෙන්නේ. එහෙනම් මේ වෙනත් අමාත්‍යංශය මොකද්ද කියලා නැති නිසා මුළු රටේම අපි කාටවත් අදහසක් එන්නේ නැහැ මොන අමාත්‍යංශයේ ඇමතිතුමාද එතකොට ආනයන පාලන අධ්‍යක්ෂකට බලපෑමක් කරලා මේ මිලදී ගැනීම කරන්න කියලා තියෙන්නේ කියලා. කොහොම වුණත් මේකේ තියෙන විදියට ඒ නිසා විශේෂභාර අමාත්‍යතුමත් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ලේකම්තුමිය ඔවුන්ව වහා කැඳවලා තියනවා කියලා. ඒක නිසා විශේෂයෙන්ම නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් හරි අපිට පැහැදිලි කරගන්න පුළුවන් නම් හොඳයි මේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. සුජීව අමාත්‍යතුමා ඔබතුමා අවබෝධයක් තියෙනවා කියලා මම හිතන්නේ පත්තරේ තියෙන ඔබතුමාගේ නමත් එක්ක නිසා. අද පත්තරවල තියෙනවා ඔබතුමාගේ අමාත්‍යංශයට අදාළ ආනයන අපනයන පාලන අධ්‍යක්ෂ ජෙනරාල්වරියත් පාලකතුමත් වෙනත් අමාත්‍යංශයක විශේෂභාර ඇමතිතුමෙක්ගේ වුමනාවකට වාහන 30ක් ගෙනාවා කියලා අධිසුඛෝභෝගී ඒ අයව එතනින් ඉවත් කරලා තියෙනවා කියලා. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ ආනයන අපනයන පාලන පිළිබඳව.
එහෙමයි මන්තුමා.
ඒකට හේතුව මොකද කියලා දැනගන්නයි අපි ඇහුවේ ඒක. මොකද වෙනත් අමාත්‍යංශයේ ගුවන් හැම අමාත්‍යංශයකම අයිති වෙන්න පුළුවන්. මොන අමාත්‍යංශයක ඉල්ලීමකට ගෙනාවද කියලා දන්නේ නැති නිසා.
නෑ අමාත්‍යංශයක ඉල්ලීමකට නෙමෙයි, ඇත්තට මේක තහවුරුනේ මට ආරංචියක් ආවා. මෙහෙම නීත්‍යානුකූල නොවන ආකාරයේ වාහන ප්‍රමාණයක් කාර් වගයක් මේ මානයන අපනයන ඒ දෙපාර්තමේන්තුවෙන් නිල නොලත් ආකාරයෙන් ඉකුත් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ මම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් වහා මේ වෙලාවේ සිරු දෙනා කැඳෙව්වා. කඳවල හොයලා බලපුවාම එම ජෙනරාල්තුමියටත් උත්තරයක් දී ගන්න බැරි වුණා මොන ක්‍රමයකට දුන්නේ කියලා. ඉතින් එහිදී මම අගමැතිතුමාට දැනුවත් කරා. ඒ වගේම අවශ්‍ය පොලිස්පතිතුමාටත් මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරා. ඒ සම්බන්ධයෙන් ඉන්කුවරි එකක් තියෙනවා. පුළුවන් වාහන 18ක් විතර දැනටමත් එළියට අවිලා තියෙනවා. ඒ ටික සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාත්මක නීති ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලාත් අපි විමසුවා. ඉතුරු ටික අපි මේ වෙනකොට නවත්තන්න කියලා නියෝගයක් දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන පුළුල් පරීක්ෂණයක්. ඒ සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා.
ඒ කියන්නේ මේ අනුගතව තියෙන ආනයන පාලන අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේම හිතුමතයට ගෙනල්ලාද නැත්නම්
එතුමියගේ හිතුමතයට එතුමියට උත්තර දෙන්න බැරි වුණා. මොන පදනමක් මත මේක නිකුත් කරලා තියෙනවද කියලා ඒ හින්දා අපි වහාම ඉවත් කරා. එතුමිය තවත් නිලධාරියෙකුත් ඉවත් කරා. මාස 6කට කලින් එතුමිය අයින් කරන්න කියලා මම ඉල්ලීමක් කළා තිබ්බේ ලේකම්තුමියගෙන්. කෙසේ හෝ තමන්ගේ ඒ තියෙන සම්බන්ධතා පාවිච්චි කරලා ඒ ඉවත් වීමෙන් වැළකී හිටියා මාස 6ක් වගේ කාලයක්. ඉතින් මම දිගින් දිගට මතක් කරා ලේකම්තුමියට කෙසේ හෝ මේ ඉවත් කිරීම කරන්න කියලා. රටේ තියෙන නීතියත් ඒ වගේම විශේෂයෙන්ම රෙගුලාසි හින්දා අපිට ඒ කාර්යභාරය කරගන්න බැරි වුණා. ඉතින් ඉල්ලා හිටියා ලේකම්වරේ ඉල්ලා හිටියා එතුමියගෙන් සහ ඊට අදාළ අනිත් නිලධාරියාගෙන් වහාම මාරු වීමක් ගන්න කියලා. හැබැයි ගත්තේ නැහැ. දිගින් දිගට මේ ස්ථානයේ රැඳී සිටියා. ඉතින් මේ අවස්ථාවේදී අපිට හැකියාව ලැබුණා අමාත්‍යාංශයට වෙන් කරන්න. මොකද නැත්තම් අපිට ඉන්ටඩික් කරන්නත් බෑ ඒ තියෙන නීති රීති අනුව. ඉතින් පරීක්ෂණයෙන් පස්සේ තමයි අපිට ඉතුරු කටයුතු අපිට කරන්න වෙන්නේ. ඒ වගේම තවත් අපේ අවසරය නොලද තව වාහන කීපයකුත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා අපි නියෝගයක් නිකුත් කළා තියෙනවා මේ වෙනකොට.
ඔබතුමා මං දැරි එක පරීක්ෂණ මට්ටමේ තියෙන දෙයක් නිසා මම මේ ගැන මුකුත් කියන්නේ නැහැ. මේ මාධ්‍යවල පළවෙන වාර්තාව අද දිනේ තියෙන මුල් පිටුවලම මේ වෙනත් අමාත්‍යාංශයක් බාර ඇමතිවරයෙකුගේ නියෝගයක් නිසා මේ වාහන ගෙනල්ලා තියෙන්නේ කියන එක.
එහෙමද? මම ඒකත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ අධ්‍යක්ෂ ජෙනරාල්තුමියකින් ඇහුවාම කිව්වා යම් අමාත්‍යවරයෙක්ගේ යම් සම්බන්ධයක් තියෙන පුද්ගලික ඉල්ලීමක් කියලා. ඒක නියෝගයක් නෙමෙයි. සම්බන්ධයක් ගැන කතා කරා. මං කිව්වා එහෙම සම්බන්ධකම් වලට කොහොමද මේ වාහන නිකුත් කරන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි පරීක්ෂණය පවත්වනවා. FCID එකට හරි ඒ වගේම රාජ් පොලිසියටත් අපි බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක හොඳ නිදසුණක් මන්තුමා. විශේෂයෙන්ම දැන් ඔබතුමා දැක්ක දේශපාලඥයෝ වැරදි ආදර්ශ ඒ වගේම බලහත්කාරකම් කරනවා නිලධාරීන්. දැන් මේකේ තියෙන නිලධාරීන් අපිට දේශපාලඥයින්ට ඒ වගේ බලහත්කාරකම් කරනවා අයින් වෙන්න කියලා කියද්දිත් අපි යම්කිසි වංචාවක් වෙනවා කියලා දැනුවත් කරද්දිත් ඒ නිලධාරීන් තමන්ගේ බලය පාවිච්චි කරලා ඒ ස්ථානයේ රැඳී ඉඳලා මේ වගේ අකටයුතු කරන්න යොමු වෙනවා.
නැකෝ ඒක පරීක්ෂණ මට්ටමේ තියෙන නිසා අපි එතනින් එහාට කතා කරන්න අමාරුයි. නමුත් කොහොම වුණත් මේ අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ගරු මුලාසනාණ්ඩු මන්ත්‍රීතුමනි, අපේ රටේ ආනයන අපනයන පාලනය වගේම මේ ආනයන අපනයන අතර තියෙන පරතරේ ඉතා බරපතල එකක්. මම ඔබතුමාගේ අවධානයට යොමු කරන විශේෂයෙන්ම මේ වෙනකොට ලංකාවේ 2016 අවුරුද්දෙත් ඩොලර් මිලියන 10309ක් අපි අපනයන ආදායම ලැබනකොට ඩොලර් මිලියන 19400ක් අපි ආනයන වීදම් කරන රටක්. ආසන්න වශයෙන් බිලියන 9ක් මිලියන 9000ක් ඩොලර් මිලියන අපිට හිගයක් තියෙනවා, පරතරයක් තියෙනවා. ඉතින් ඒකට බලපාල ප්‍රධාන හේතුවක් තමයි අපේ රටට ගෙන්නන දේවල් පිළිබඳව අපිට විග්‍රහයක් නැහැ. දැන් මෙතුමාම කියන දේ පිළිගත්තොත් ආනයන පාලනයේ අපනයන පාලනයේ පිළිබඳව පාලක වරුම පාලනයේ මිදිලා තියෙනවා. ආනයන අපනයන පාලනයේ බාර පාලකවරුම පාලනයේ මිදිලා වගේ එකක් නෑ එතුමා කියන්නේ. ඒ අය කියන්නේ අපි නෙමෙයි, අපිට ඉහළින් එන ඇමතිවරුන්ගේ ඉල්ලීම් අනුව නියෝග අනුව තමයි අපිට කරන්න වෙලා තියෙන්නේ. අපි දන්න එහෙම අසරණ වෙච්ච නිලධාරිනුත් ඉන්නවා. මම මේ සිද්ධිය ගැන නෙමෙයි කියන්නේ. කොහොම වුණත් අපේ රටට ගෙන්නන භාණ්ඩ සහ ගේන රටින් එළියට යන දේවල් පිළිබඳව විග්‍රහයක් අපිට නෑ. ඒක හොඳම උදාහරණ තියෙන ඕනතරම් තොරතුරු අනුව ගත්තොත් එහෙම උදාහරණයකට අපි පිටරටින් ආනයනය කරලා තියෙනවා පහුගිය අවුරුද්දවල ඩොලර් මිලියන 373ක පළතුරු විතර අපේ රටට ආනයනය කරන පළතුරු. නමුත් අපි එතකොට ඇත්තම ගත්තොත් අපේ රට පළතුරු නිෂ්පාදනය කරන පළතුරු වහන්න පුළුවන්, ඒකට අනුග්‍රහ දක්වන්න පුළුවන්, පළතුරු අපනයනය කරන්න පුළුවන් රටක්. හැබැයි පළතුරු අපනයනය කරන්න පුළුවන් රටක ඩොලර් මිලියන 373ක පළතුරු ආනයනය කරන. ඒ ආනයනය කරන පළතුරු වලින් අපි හිතන්නේ ඔක්කොම ඇපල් කියලා. අපේ රටේ ඇපල් නැති නිසා අපි ඇපල් ගේනන එක හරි. හැබැයි අපේ රටේ පැපොල් තියෙන නිසාත් පැපොල් ගේන්නව නම් එතන ගැටලුවක් තියෙනවා. දැන් ඔබතුමා දන්න උතුරු පළාත නියෝජනය කරන මන්ත්‍රීතුමා හැටියට ඔබතුමාලගේ පළාත් දැන් යුද්ධයක් නැතුණාට තාම වගාවක් නැහැ. තාම කර්මාන්තකරණයක් නැහැ. තාම ව්‍යාපාර දියුණුවක් නැහැ. දැන් මේ පළාත්වල ඉඩකඩම් තාම හිස් භූමි හැටියට තියෙනවා. ඒවා විවිධ දේවල් වගා කරලා පෝෂණය කරන්න පුළුවන් සශ්‍රීක පොළව. ඒ ඇයට අඩුතරමේ අපි මේ එක රුපියල් මිලියන ගානේ හරි බැංකුණක් ලබා දීලා කුඩා ව්‍යාපාර දියුණු කරන්න පුළුවන් නම් පළතුරු වගාව දියුණු කරන්න පුළුවන් නම් ඇපල් කන්නම අපේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ නැහැ. ඉතින් මේ තරම් විශාල මුදල් අපිට ඉතිරි කරන්න පුළුවන්. මූදු ආහාර වෙනුවෙන් මං දන්නේ මාළු අපේ රටට අපි ගෙන්වන ප්‍රමාණය මේ මූදු ආහාර වලින් වැඩිම ප්‍රමාණය ඩොලර් මිලියන 237ක් අපි ගිය අවුරුද්දේ වියදම් කළා කියලා. ඩොලර් මිලියන 237ක්. ඉතින් අපේ රටවටේ මූදක් තියෙද්දී මහ මූදක් තියාගෙන අපි ඩොලර් මිලියන 237ක් මූදු ආහාර වලට වියදම් කළා කියලා. ටින් මාළු වෙන්න පුළුවන් විවිධ ආකාරයෙන්. අපි කුළුබඩු වලට කුළුබඩු කියන්නේ අපේ රටේ හදන්න පුළුවන් දේවල් ගම්මිරිස් ටික කුරුඳු ටික අපි වගා කරන දේවල් ඔක්කොම අපි කුළුබඩු වලට ගිය අවුරුද්ද වෙන් කළා තියෙනවා වියදම් කළා තියෙනවා. මම මේ රේගු දෙපාර්තමේන්තුවේ දත්ත වලින් කියන්නේ ඩොලර් මිලියන 132ක්. පළතුරු වලට අපි වියදම් කරනවා, කුළුබඩු වලට වියදම් කරනවා, මුහුදු ආහාර වලට වියදම් කරනවා. මේක තමයි தත්ති. කිරි ආහාර වලට අපි වියදම් කරනවා ඩොලර් මිලියන 249ක්. මේ අවුරුද්දක සාමාන්‍යයෙන් වියදම් කරන ප්‍රමාණය මේක තමයි. දිගටම. ඉතින් එළවලු ටික අපි පිටරටින් ගේන්නේ, පළතුරු ටික පිටරටින් ගේනවා. ඉතින් ඊට පස්සේ අපි කියන අපේ රටේ වෙළඳ පරතරය වැඩි, ආනයන වැඩි. ආනයන වියදම් වැඩි. ඉතින් අපි ණය ගන්නවා. ණය ගෙවා ගන්න බැරුව තියෙන දේවල් විකුණනවා. මේක තමයි යථාර්ථය. අපි දන්නවා අපිට ඔයිල් අපිට ඛනිජ තෙල් නැහැ. ඉතින් අපි ඛනිජ තෙල් ගේන්න වෙනවා පිටරටින්. හැබැයි අපිට පළතුරු ටික තියෙනවා. ඉතින් මෙන්න මේක පාලනයක් ඇතුව අපේ රටේ දේ නිෂ්පාදනය කරගෙන වගා කරගෙන පිටරටට යවන්න ඕන ප්‍රමාණය යවලා අපි ක්‍රමවේදයක් නැති ප්‍රශ්නේ විතර බරපතල ඉදිරිය තියෙනවා. ඒ නිසා මං හිතන්නේ මේ ආනයන අපනයන පාලනයන් පිළිබඳ ප්‍රමිතියන් හදද්දී ඖෂධ ගැන විතරක් නෙමෙයි විදුලි උපකරණ ගැන විතරක් නෙමෙයි අනිකුත් සියලුම ශේෂ්ත්‍රයන් පිළිබඳව පුළුල් අවධානයකට ලක්විය යුතුයි කියමින් මගේ අදහස් දක්වමින් මම අවසන් කරන බොහොම ස්තුතියි.
ඔන්ටබල් අශෝක අබේසික.
ගරු සභාපතිතුමනි, ඖෂධ නියාමන අධිකාරී යටතේ නියෝග දෙකක් සාකච්ඡා කරන අවස්ථාවේදී විශේෂයෙන්ම මම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වර්තමාන රජය වලයට පත් වුණු පසු විශේෂයෙන්ම ඖෂධ ජාතික ඖෂධ ප්‍රතිපත්තියත් ක්‍රියාත්මක කළ ජාතික ඖෂධ ප්‍රතිපත්තියත් සමග මේ රටේ නිදහස් සෞඛ්‍ය කියන්නේ කුමක්ද කියන එක ජනතාවට මනාව පැහැදිලි වෙන විදිහේ විශේෂ වැඩපිළිවෙළ රාශියක් ගරු අමාත්‍යතුමා විසින් ඉෂ්ට කරන්න යොදුනා. විශේෂයෙන්ම මේ ඖෂධ නියාමන අධිකාරී යටතේ විශේෂ කමිටු පහක් ඇති කර විශේෂයෙන්ම ඖෂධ නියාමනය, ඒ වගේම ඖෂධ ශාලා නියාමනය, ප්‍රචාර කටයුතු නියාමනය වැනි ඒ කටයුතු සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරනවත් අතරම මේ ජනතාව වෙනුවෙන් මේ බෙහෙත් මිල අඩු කිරීම තුළින් විශේෂ සහනයක් ලබා දීමටත් මේ ඖෂධ ප්‍රතිපත්තිය තුළින් වැඩ කටයුතු කළා. අපේ රටේ සාමාන්‍යයෙන් වෛද්‍යවරු 20,500ත් 600ත් අතර ප්‍රමාණයක් සිටිද්දී 1036කට එක වෛද්‍යවරයෙක් දැනට රජයේ වෛද්‍යවරයෙක් සිටිනවා. මේ සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් අපේ රටේ මෙවර වෙන් කරලා තිබුණා බිලියන 186ක්. ඒ කියන්නේ කෝටි 18,600ක්. මේක රටේ ආදායමත් එක්ක ගත්තාම 11.5%ක් පමණ විශාල මුදලක්. රටේ ආදායමෙන් 11.5%ක් පමණ සෞඛ්‍ය සඳහා වෙන් කළා තියෙනවා. මේනුත් විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපිට බිලියන 40ක් පමණ අවශ්‍ය වෙනවා පිටරටින් ඖෂධ ගෙන්වීම සඳහා. මෙය අඩු කිරීම සඳහා විශේෂයෙන් මේ රටේ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහාත් විශේෂ වැඩපිළිවෙළක් ගරු ඇමතිතුමා විසින් සලසලා තියෙනවා. ඒ වගේම 2016 වසර මේ රටේ මැලේරියා රෝගය තුරන් රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරලා තියෙනවා. ඒ වගේම බරවා රෝගය නොමැති රටක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරලා තියෙනවා. එය අපේ සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය තුළින් මේ රට ලබාගත් විශේෂ ජයග්‍රහණ ලෙස අපිට සලකන්න පුළුවන්. ඒ වගේම අපි පසුගිය දින ගරු ඇමතුමයි කතාවෙත් සඳහන් කළ පරිදි විශේෂයෙන්ම රෝහල් නවීකරණය සහ ඒ රෝහල්වල අවශ්‍ය තා වැඩි දියුණු කිරීම සඳහා විශාල වැය බරක් දරන අතර ජනතාවට සහන මිලට ඇයි අක්ෂිකාච ලබා ගැනීමටත් බෙහෙත් වර්ග ලබා ගැනීමටත් ඒ පිළිකා රෝගීන් සඳහා පසුගිය කාලයේ ලක්ෂ 15ක් පමණක් වෙන් කළ මුදල ඒ රෝගියා ජීවත් වන තුරු ඒ රෝගියාට අවශ්‍ය ඖෂධ අවශ්‍ය වන තුරු වෙන් කිරීමටත් අප රජයේ විසින් කටයුතු සලසලා තියෙනවා. ඒ වගේම මේ මිල අඩු කිරීමේදී එතුමා සඳහන් කළා බෞජාතික සමාගම් වලින් එතුමාට වුණු ප්‍රශ්න. මට මතකයි 1980 දශකයේ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමා බෙහෙත් මිල අඩු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළා. අපේ ඇමතුමා පැවසූ පරිදි CIF මිල සමග තමයි සංසන්දනය කළේ. ඒ අවස්ථාවේදී මට මතකයි රුපියල් 72ට තිබුණු බෙහෙත් ඇවිල් එක්ස්පෙක්ටන් වැනි බෙහෙතක් රුපියල් 12 දක්වා අඩු වුණා. රුපියල් 108ට තිබුණු කැල්සියම් ලැක්ටේට් පෙති 1000 බෝතලයක් රුපියල් 8 දක්වා අඩු වුණා. ඉතින් අපි දැක්කා මේ වෙලාවේ කොපමණ ලාභයක් මේ සමාගම් විසින් ගන්නවද කියලා. විශේෂයෙන්ම ලෝකයේ ඖෂධ වෙළඳාම ආයුධ වෙළඳාමට පසුව තියෙන වැඩිම ලාභ සහිත වෙළඳාම. ඒ නිසා විශේෂයෙන්ම එතුමා විශේෂයෙන්ම ඉන්ටර්නැෂනල් මාකටිං සර්විස් ඒ තුලින් මේ මිල CIF විදිහට නැතුව වෙනත් ක්‍රමයකින් මිල අඩු කිරීමට යෙදීම නිසා යම් යම් සහන ජනතාවට ලැබුණා. අපි දැක්කා ඒ දවස්වල CIF මුදලට අඩු කිරීම තුලින් විශේෂයෙන්ම CIF මුදල පිටරටින් එන්න ඉස්සෙල්ලා වැඩි කරලා මෙහෙන් ආයුතු ලාභ ලබා ගත්ත විදිය. ඒ නිසා මේ ජනතාවට සහන ලබා ගැනීම සඳහා ලබා දීම සඳහා ගරු ඇමතුමා ගන්නා උත්සාහයට අපි විශේෂයෙන්ම එතුමාට ස්තුති කරන්න ඕනේ. ඒ වගේම අපේ රටේ 598ක් පමණ වන මේ රෝහල් වල තවත් විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා මම එතුමන් ඉල්ලා සිටිනවා. ඒ මක් නිසාද විශේෂයෙන්ම මේ බෙහෙත් ගබඩා කිරීම. මේ ගබඩා කිරීම තාම අපේ රෝහල් වල නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි අහින් දැකලා තියෙනවා. ඒ නිසා දැන් කුරුණෑගල රෝහල ගත්තාම මේවර බිලියනයක් පමණ කෝටි 100ක් පමණ වෙන් කරලා තියෙනවා ගොඩනැගිලි සඳහා. ඒ වගේම අනිත් රෝහල් සඳහා මේවර අයවැය මුදල් වෙන් කරලා තියෙනවා. නමුත් මම හිතනවා විශේෂයෙන්ම ගරු ඇමතුමාගේ අවධානයට යොමු වෙන්න ඕනේ මේ රෝහල් වල බෙහෙත් ගබඩා කිරීමේ ගබඩා පහසුකම් ඒ අවශ්‍ය පරිදි සකස් කරන්න. නැත්නම් සමහර රෝහල් වල ආලින්දේ වල බෙහෙත් ගබඩා කරලා තියෙනවා අපි දකිනවා. ඒ නිසා විශේෂයෙන්ම මම හිතනවා මේ වසර කීපය තුළ රෝහල් වල ඒ ගබඩා පහසුකම් සකස් කරලා ඒ බෙහෙත් ගබඩා කිරීමට අවශ්‍ය ගොඩනැගිලි ලබා දීමට එතුමා ක්‍රියාත්මක කරයි කියලා. ඒ වගේම මේ ඖෂධ නියාමන අධිකාරිය තුලින් අපිට හැකිවේ ඉදිරියට එකම බෙහෙත් වර්ගය ඖෂධ නාම වෙළඳ නාම විශාල ප්‍රමාණයකින් මේ රටට ගෙන්වීම අඩු කිරීමට. සමහර විට එක බෙහෙත් වර්ගයක් වෙළඳ නාම 100කින් පමණ මේ ලංකාවේ තියෙනවා. එහෙම වුණාම ඖෂධ ශාලා හිමියන්ටත් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ සියලුම බෙහෙත් වර්ග ගබඩා කර ඒ තබා ගැනීමට සිදු වුණොත් ඒ නිසා විශේෂයෙන්ම යම්කිසි ඒ වෙළඳ නාමයේ සහිත ඖෂධ නාමයේ සහ වෙළඳ නාමයේ සහිත ඒ බෙහෙත් වර්ග යම්කිසි සීමාවක් ඇති කරලා නියාමනයක් කළොත් එය විශාල සහනයක් බවට පත්වෙයි රෝගීන්ටත් ඒ වගේම ඖෂධ වෙළඳාම් කරන වෙළඳුන්ටත්. මොක් නිසාද විශේෂයෙන් මම උදාහරණයක් වශයෙන් ඇමොක්සිසිලින් ගත්තත් ඇමොක්සිලින් වර්ග 75%කට වැඩි ප්‍රමාණයක් අපේ ලංකාවේ ලියාපදිංචි වෙලා තියෙනවා. ඒතොර ඒ ලියාපදිංචි අමතර වෙළඳ නාම ලියාපදිංචිය නතර කිරීම සඳහා මේ ඖෂධ නියාමන අධිකාරිය තුලින් යම්කිසි ක්‍රියාමාර්ගයක් ඉදිරියට ගත්තොත් එය හොඳයි කියලා මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම
දැන් ඒකට තමයි මේ අපි මේක වැඩි කළ දෙන්නේ ගණන්.
ඔව්.
ඒ මොකද දැන් ඉතාමත්ම සුළු ගානකට ලියාපදිංචිය ලැබෙනවා. ලැබෙනින්ද තමයි මේ ඔක්කොම ඇවිල්ලා නම් ලියාපදිංචි කරන්නේ.
ඔව්.
දැන් මේ අලුතෙන් දාලා තියෙන ගණන්වල හැටිය ඩොලර් ගානේ හැටියට එකක් ලියාපදිංචි කරන්න බොහෝ ගාණක් ගෙනල්ලා ලියාපදිංචි කරන්න බැරි වෙනවා. එතකොට ඔක සීමා වෙනවා.
ඒ බොහොම ස්තුතියි. ඒක තමයි ඒ විශේෂ අවස්ථාවයක් විදිහට මම දකිනවා. ඔබතුමා අර මම මුලින් කිව්ව විදිහට ගබඩා පහසුකම් පිළිබඳවත් වැඩසටහන ක්‍රියාත්මක කළොත් විශේෂයෙන්ම ඔබතුමාට විශේෂ ස්තුතියක් පුද ගන්න පුළුවන් අපිට. ඒ වගේම ඔබතුමා ඉදිරියේදී මේ රෝහල් වල ඔබතුමාගේ ඔය මේ ඉස්සලා කතාවලිත් කිව්වා වෛද්‍යවරුන් බිහි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්. මේවර දැන් සයිටම් අරගලයේ දේශපාලන අරගලයක් බවට පත් වෙලා තියෙනවා. ඒ තුලින් ඉදිරියේදී වෛද්‍යවරු බිහිවීම අඩුවීමට ඉඩ තියෙනවා යම්කිසි අවුරුදු කාණක් යනකම්. ඒ නිසා විශේෂයෙන්ම මේ පිළිබඳවත් සාකච්ඡා කරන්න කළ යුතුයි. මොකද රජයේ වෛද්‍යවරුන් බිහිවීම පමා වුණොත් ඒක ඉදිරියේදී අපේ රටේ සෞඛ්‍යයට විශේෂ බලපෑමක් කරයි කියලා මම හිතනවා. ඒ නිසා විශේෂයෙන්ම මෙවර මේව නියෝග තුලින් එතුමා බලාපොරොත්තු වෙන දෙය ඉෂ්ට කිරීමට එතුමාට ශක්තිය ලැබෙනවා. මොකද එතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බාරගත්තාට පසු මේ රටේ නිදහස් සෞඛ්‍ය කුමක්ද කියන එක ජනතාවට හොඳින් වැටහිලා තියෙනවා. මම බෙහෙත් ව්‍යාපාරයක් කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් මම දන්නවා සාමාන්‍යයෙන් ෆාමසි එකට ගියාම රුපියල් 10000කට බෙහෙත් ගන්න ගිය එක්කෙනාට දැන් අවශ්‍ය වෙන රුපියල් 3000ක් 4000ක් පමණ මුදලක්. ඉතින් ඒයින්ම ඒ ගම්වල ඉන්න ජනතාව අපිට පවසනවා උන්ට කොපමණ සහනයක් ලැබිලා තියෙනවද මේ බෙහෙත් මිල අඩු කිරීම පිළිබඳව. ඒ වගේම ලංකාවේ බෙහෙත් නිෂ්පාදනය කිරීම තුළින් බෙහෙත් මිල අඩු කිරීමට හැකියාව පිළිබඳව මම දන්නවා. විශේෂයෙන්ම සමහර බෙහෙත් ඉතාම අධික මිලකට ලංකාවට ගේද්දි ඉතාම අඩු මුදලකට මේ ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ නිෂ්පාදනය කරලා එතුමා සහතිකයක් දුන්නා ඒ නිෂ්පාදනය කරන සියල්ලම රජයට ලබා ගන්නවා කියලා. ඒ නිසා විශේෂයෙන්ම ඒ නිෂ්පාදන කරන ආයතන තවත් බිහි වෙලා මේ රටේ බෙහෙත් නිෂ්පාදනය කිරීමට යොමු වුණොත් මේ රටේ අහිංසක රෝගීන්ට අඩු මිලට බෙහෙත් ලබා ගැනීමේ හැකියාව ඇති වෙනව අනිවාර්යයෙන්ම ඉදිරියේදී. එනවා විශාල වශයෙන්ම කෝටි 4000ක් රජයෙනුත් තවත් කෝටි 4500ක් පුද්ගලිකංශයෙනුත් අපි වේදම් කරනවා මේ බෙහෙත් ගෙන්වන්න. ඒ සඳහා ඒ විශාල විදේශ විනිමයක් පිටරට යන එක නවත්වා ගැනීමට එතුමාට මේ බෙහෙත් නිෂ්පාදනය කිරීමේට දිර දීම තුළින් හැකිවයි ප්‍රාර්ථනා කරමින් අද මේ නියාමනය කරන ඒ කමිටු පහ තුළින් මේ රටේ සෞඛ්‍ය සේවයට වෙන සේවය විශාලයි බව ප්‍රකාශ කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගෞරව ශ්‍රීධරන්.
கௌரவ குழுக்களின் பிரதி தவிசாளர் அவர்களே, இன்றைய தினம் ஏற்றுமதி இறக்குமதி சட்டங்களுக்கு ஊடாகவும் அதே நேரம் சுகாதாரத்துறை சார்ந்த விடயங்களின் அடிப்படையிலும் இந்த விவாதத்திலே பங்கு கொள்வதில் நான் என்னுடைய கருத்துக்களை பதிவு செய்ய விரும்புகிறேன். மிக முக்கியமாக கௌரவ சுகாதார அமைச்சர் அவர்களும் இந்த இடத்திலே அமர்ந்திருக்கின்ற காரணத்தினால் யாழ்ப்பாண மாவட்டத்தில் இருக்கின்ற ஒரு தனித்தீவாக மிளிர்கின்ற நெடுந்தீவு, நான் ஒரு முறை கௌரவ அமைச்சர் அவர்களை அழைத்திருந்தேன், நீங்கள் நெடுந்தீவுக்கு வர வேண்டும் என்று. நீங்கள் சென்ற மாதம் 18-19ஆம் தேதிகளில் வரும்பொழுது நெடுந்தீவு வருவதாக இருந்தது. ஆனால் அந்த நேரங்கள் உங்களுடைய பயணம் தடைப்பட்டதனால் அந்த நெடுந்தீவுக்கு வருவதான வருகை தடைப்பட்டிருக்கிறது. இப்பொழுதும் நீங்கள் வருகிற 24ஆம் தேதி யாழ்ப்பாணம் வருகிற பொழுதும் உங்களால் நெடுந்தீவுக்கு வரக்கூடிய வாய்ப்பு இருக்குமோ எனக்கு தெரியவில்லை. ஆனால் நீங்கள் நெடுந்தீவு என்பது ஒரு தனியான யாழ்ப்பாண மாவட்டத்தில் இருக்கின்ற ஒரு தனி பிரதேச செயலாளர் பிரிவு, 48 சதுர கிலோமீட்டர்களை கொண்ட ஒரு தனித்தீவு. இங்கே 6300 மக்கள், 1300 குடும்பங்கள் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். இவ்வாறான மக்கள் வாழுகின்ற இடத்திலே ஒரே ஒரு வைத்தியசாலை, அது ஒரு மாவட்ட வைத்தியசாலையாக கடந்த காலங்களிலிருந்து புதிய நிரல்படுத்தல்களின்படி அந்த வைத்தியசாலையினுடைய தரம் பிரதேச வைத்தியசாலையாக தரமுறக்கப்பட்டது. அவ்வாறு தரமுறக்கப்பட்ட பிற்பாடு இப்பொழுது கூட கடந்த 3 மாதங்களாக அந்த வைத்தியசாலைக்கு வைத்தியர் இல்லை, ஒரு பயிற்றப்பட்ட மருத்துவ மாது இல்லை. அங்கே இருக்கின்ற மக்கள் 6000க்கும் மேற்பட்ட மக்கள் ஒருபுறம், அந்த நெடுந்தீவு பிரதேசத்துக்கு செல்லுகின்ற வெளியிலே வசிக்கின்றவர்கள் அங்கே போய் தங்குகின்றார்கள். இதனை விட நெடுந்தீவு ஒரு சுற்றுலா பயணிகளை கவருகின்ற ஒரு இடமாக இருக்கின்ற காரணத்தினால் அநேகமான சுற்றுலா பயணிகள் அங்கே செல்லுகிறார்கள். இவ்வாறானவர்களெல்லாம் செல்லுகின்ற இந்த சூழ்நிலையில் அங்கே அண்மையில் கூட ஒருவர் பாம்பு கடியினால் இறந்திருக்கிறார். ஒரு பெண் பாம்பு கடிக்கப்பட்ட நிலையில் வைத்தியசாலைக்கு வந்தபொழுது அங்கே வைத்தியர் இல்லை, ஏற்றிச் செல்வதற்கு கடல் மூலமான ஆம்புலன்ஸ் தான் மேற்கொள்ளப்படுகின்றது. ஆனால் அரசாங்கத்தினால் அங்கீகரிக்கப்பட்ட, அரசினால் வழங்கப்பட்ட ஆம்புலன்ஸ் சர்வீஸ், படகு ஆம்புலன்ஸ் சர்வீஸ் அங்கே இல்லை. ஏற்கனவே அங்கே ஒரு தனியார் தான் அந்த ஆம்புலன்ஸ் சர்வீஸை நடத்துகிறார்கள். அது ஒரு சமய நிறுவனம் தான் செய்து கொண்டிருக்கிறார்கள். இவ்வாறான பல்வேறுபட்ட நெருக்கடிகளோடு தான் யாழ்ப்பாண மாவட்டத்தில் இருக்கின்ற நெடுந்தீவு என்கிற பிரதேசத்தினுடைய மருத்துவ பிரச்சனைகள் இருக்கிறது. இதனை நீங்கள் ஒரு தனியான பிரச்சனையாக கருத்தில் எடுக்க வேண்டும்.
உத்தர தமிழ்நாசிலக்கு தீனோ தூபத் மங்கித்தண்ணி டெல்ஃப்டெகாய் கைட்ஸுய் நைனத்தியூ கியக்தினால்
வைத்தியசாலை வசதிகள் உள்ள தீவுகள் 4 தீவுகள், நெடுந்தீவு, நைனாதீவு, எழுவதீவு, அனலதீவு. இந்த 4 தீவுகளும்
அனைத்து தூபத்துவட்டால் பாசுக்காங்க அவசியம்.
மண்டைதீவு, வேலனை, ஊர்வாத்துறை போன்ற தீவுகளுக்கு ஏற்கனவே வைத்தியசாலைகள் இருக்கின்ற காரணத்தினால் அது யாழ்ப்பாணத்தோடு பாதையோடு இணைந்திருப்பதனால் அங்கு பெரியளவான பிரச்சனைகளை சந்திக்க முடியவில்லை. ஆனால் நெடுந்தீவு, அனலதீவு, நைனாதீவு, எழுவதீவு போன்றவற்றுக்கான வைத்தியர்கள் நிரந்தரமாக நியமிக்கப்பட வேண்டும்.
அது மம லாஸ்தி தவஸ்தேக்கித்திரதாக நவத்த யாபனேட்டு என்ன உபத்துமத்தேக்கு ஒப்பத்துமா மே லாஸ்டிக்கர் அண்ணன் மே ஒய் தூபத்திக்கட்டு ஏகேன் கொடபிமே வட்டனவே ஏ வட்ட கீழ தீனவானே தூபத்து வல்ல தீபேன தண்டை கட்டம ரோஹால் வல்ட்ட கீழ அப்பி எத்தனை தீன அடுப்பாடு கல்ல மாம் நில்தாரி பிரிசா தரகினேன் தவச மே கீழ ஏத்திக்க இவரக்கர் அண்ணட்ட ஒப்பத்துமா மே ரஸ்தி பசே என்ன தினேதாகன்
கண்டிப்பாக மிக்க நன்றிகள் கௌரவ அமைச்சர் அவர்களே. நீங்கள் எடுத்திருக்கிற இந்த முடிவு இன்றைய வருகிற 24 பயணத்துக்கு பிற்பாடு நீங்கள் ஒரு திகதியை குறித்து தாருங்கள். அந்த திகதியிலே நாங்கள் உங்களோடு இணைந்து வருகிறோம். இந்த மிக முக்கியமாக இந்த நெடுந்தீவினுடைய வைத்திய பிரச்சனைக்கு ஒரு முற்றுப்புள்ளி வைக்கப்பட வேண்டும். அதேபோல் நைனாதீவு, அனலதீவு, எழுவதீவுக்கான தீவுகளுக்கான வைத்திய சேவையும் ஏற்கனவே ஊர்வாத்துறை ஒரு தனி ஊர்வாத்துறை தேர்தல் தொகுதி, ஒரு தனியான தொகுதி, அங்கே இருக்கின்ற ஊராத்துறை வைத்தியசாலை கூட, மாவட்ட வைத்தியசாலை கூட இதுவரை இரத்த பரிசோதனை செய்ய முடியாத அளவில் தான் அந்த வைத்தியசாலையும் காணப்படுகிறது. அது யாழ்ப்பாணத்தோடு தரையோடு தொடர்புள்ள ஒரு இடம். அதே போல் யாழ்ப்பாணத்திலிருந்து முன்னுக்கு இருக்கின்ற வேலனை வைத்தியசாலையிலும் இதுவரை இரத்த பரிசோதனைகளோ அல்லது அவசரமான ஒரு டெங்கு, மலேரியா போன்ற பரிசோதனைகளையோ செய்ய முடியாத ஒரு நிலையில் தான் அந்த வைத்தியசாலைகள் காணப்படுகின்றன. ஆகவே நீங்கள் எடுத்திருக்கிற இந்த முயற்சியை இந்த தீவுகளுக்காக ஒரு நாளை பூரணமாக ஒதுக்கி நாங்கள் அந்த தீவுகளை பயணம் செய்து பார்த்து அந்த முடிவு அவளுக்கான நல்ல முடிவை பெற்றுக் கொடுக்க வேண்டும். அதுக்கு நீங்கள் ஒத்துழைத்து அதுக்கான வாக்குமூலத்தை தந்திருப்பதை நான் வரவேற்கிறேன். மிக முக்கியமாக ஒரு நல்ல காரியமாக அமையும் என்று நான் கருதுகிறேன். அதே நேரத்தில் மிக முக்கியமாக அண்மையிலே கிளிநொச்சியினுடைய வைத்தியசாலை பிரச்சனைகள் தொடர்பாக உங்களோடு பேசிய பொழுது நீங்கள் அதற்காக பல 19,000 மில்லியன் ரூபாக்கள் இதுவரை அந்த நெதர்லாண்டு நிதியினூடாகவும் ஜப்பானிய நிதியினூடாகவும் ஒதுக்கப்பட்டிருப்பதாக குறிப்பிட்டிருக்கிறீர்கள். அங்கே இருக்கின்ற கிளிநொச்சி மாவட்ட வைத்தியசாலையினுடைய Stage 2 அதனுடைய இரண்டாம் கட்ட வேலைகளை ஆரம்பிப்பதற்காக, அந்த இரண்டாம் கட்ட வேலைகளை ஆரம்பிக்கின்ற அதே நேரத்தில் கிளிநொச்சி வைத்தியசாலையிலே பல்வேறுபட்ட குறைபாடுகள் காணப்படுகின்றன. மிக முக்கியமாக அந்த வைத்தியசாலையினுடைய கழிவுகளை அகற்றுதல் அல்லது கழிவுகளை மாற்றீடு செய்கின்ற ஆர்ஓ பிளான்ட் அந்த விடயங்கள் கூட அந்த வைத்தியசாலையிலே இயங்க முடியாத நிலையில் கிடப்பில் இருக்கிறது. ஒரு குறிப்பிட்ட ஒரு 52 மில்லியன் ரூபாய் பணம் இருந்தால் அந்த ஆர்ஓ பிளான்டை செய்ய முடியும். அந்த கிளிநொச்சி வைத்தியசாலையினுடைய கழிவுகளை சுத்திகரிப்பதற்கான தொகுதியை, வைத்தியசாலையின் மூலையில் இருக்கிற தொகுதியை திருத்தி அமைத்து அதனை சரியான முறையில் கொண்டு செல்வதற்கு 52 மில்லியன் ரூபாக்கள் தான் தேவை. ஆனால் அந்த வைத்தியசாலையிலே கடந்த வருடம் ஒதுக்கப்பட்ட நிதியிலே சில தேவையற்ற நடவடிக்கைகள் நடைபெற்றிருக்கின்றன, தேவையான நடவடிக்கைகள் நடைபெறாமலும் போயிருக்கின்றன. அவை நீங்கள் எடுத்திருக்கிற இந்த கரிசனைகள் நல்லதாக அமையும் என்று நான் நினைக்கிறேன். மிக முக்கியமாக கிளிநொச்சிக்கான ஒரு பிராந்திய சுகாதார வைத்திய அதிகாரியை நியமிப்பதில் கூட இன்னும் சரியான ஒருவரை அடையாளம் காண முடியாமல் இருப்பது நாங்கள் அறிகின்ற விடயம். அண்மையிலே கடந்த ஆவணி மாதம் 2017 ஆவணி மாதம் 18 ஒரு நிர்மலன் என்கிற ஒருவர் மாரடைப்பு காரணமாக கிளிநொச்சி வைத்தியசாலைக்கு சென்றிருந்தார். அவரை சரியான நேரத்தில் உள்ளுக்கெடுக்காமல் கிட்டத்தட்ட 20 நிமிடங்கள் தாண்டி அவரை பார்த்து உள்ளுக்கு எடுக்கிற நேரத்தில் அவர் இறந்து விட்டார். அவ்வாறான துர்ப்பாக்கிய சம்பவங்களும் கிளிநொச்சி வைத்தியசாலையிலே நடைபெற்றிருக்கிறது. இதனை விட
வைத்தியசாலையிலே பல்வேறுபட்ட தேவைகள் இருக்கின்றன, குறைபாடுகள் இருக்கின்றன. இவற்றை நிவர்த்தி செய்வதற்கான சரியான வேலை திட்டங்களை கொண்டு செல்வதில் அங்கே ஒரு மாவட்டத்துக்கான பிராந்திய சுகாதார வைத்திய அதிகாரி ஒரு தரமுள்ளவராக, அந்த மக்கள் முழுமையாக 100% தமிழ் பேசும் மக்கள் இருக்கின்ற காரணத்தினால் அந்த மொழியின் அடிப்படையில் ஒருவர் நியமிக்கப்படுகிற பொழுதுதான் அதனை சரியான முறையில் கொண்டு செல்ல முடியும் என்று நான் கருதுகிறேன். நீங்கள் அதனை கருத்திலே எடுப்பீர்கள் என்று நான் நினைக்கிறேன். மிக முக்கியமாக முழங்காவில் வைத்தியசாலை, பூநகரி வைத்தியசாலை, தர்மபுரம் வைத்தியசாலை, வட்டக்கச்சி வைத்தியசாலை, அக்கராயன் வைத்தியசாலை, இந்த வைத்தியசாலைகள் எல்லாம் கிளிநொச்சி மாவட்டத்திலே மிக முக்கியமான நோயாளர் காவு வண்டிகளை கொண்டிருக்க வேண்டிய வைத்தியசாலைகள். அக்கராயன் வைத்தியசாலையிலிருந்து ஒரே ஒரு நோயாளர் காவு வண்டி தான் இருக்கிறது. வட்டக்கச்சி வைத்தியசாலைக்கு நோயாளர் காவு வண்டி இல்லை. அங்கிருந்த வைத்தியர் தென்பகுதியைச் சேர்ந்த ஒரு வைத்தியர், மிகவும் அந்த மக்களோடு ஒன்றிணைந்து நல்ல வகையில் ஒரு மருத்துவ சேவையை வழங்கியிருந்தார். அவர் தன்னுடைய 2 ஆண்டுகள் சேவையை பூர்த்தி செய்த நிலையில் தன்னுடைய குழந்தையின் குடும்ப நிலை காரணமாகத்தான் அவர் இங்காலே வந்திருந்தார். அந்த மக்கள் அவரை விடுவதற்கு விரும்பவில்லை. அவ்வளவு மிக நல்ல ஆரோக்கியமான ஒரு வைத்தியராக அந்த மக்களோடு அவர் பணிபுரிந்திருந்தார். அதேபோல் பல வைத்தியசாலைகளில் அங்கு நோயாளர் காவு வண்டிகள் இல்லை. அந்த நோயாளர் காவு வண்டிகள் அந்த வைத்தியசாலைகளுக்கு வழங்கப்பட வேண்டும். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இந்த நல்ல இன்றைய நாளிலே நீங்கள் கொண்டு வந்திருக்கிற இந்த புதிய சட்டமூலத்துக்கூடாக இந்த கிளிநொச்சி மாவட்டத்தில் இருக்கின்ற இந்த வைத்தியசாலைகள், குறிப்பாக பூநகரி வைத்தியசாலை, முழங்காவில் வைத்தியசாலையில் கூட வைத்தியர்கள் பற்றாக்குறை, அங்கு இருக்கின்ற நோயாளர்களை கொண்டு செல்வதில் அவர்களுக்கான உடனடி வைத்திய சேவைகளை வழங்குவதில், குறிப்பாக இப்பொழுது பரவலாக நாட்டிலே டெங்கு பரவுகிறது. அந்த இரத்தத்தினுடைய அளவுகளை, இரத்தத்திலே இருக்கின்ற மூலக்கூறுகளின் அளவுகளை உடன் அளந்து கொள்ளுகின்ற வகையில் ஒரு முழங்காவில் என்கிற பிரதேசத்திலே ஒருவருக்கு பிரச்சனை ஏற்பட்டால் அவர் கிட்டத்தட்ட 40 கிலோமீட்டர்கள் தாண்டி கிளிநொச்சிக்கு வந்துதான் தன்னுடைய பரிசோதனையை செய்ய வேண்டிய ஒரு சூழலுக்கு தள்ளப்படுகிறார். ஆகவே அங்கு அதற்கான வசதிகள் முழங்காவில் ஒரு மாவட்ட வைத்தியசாலையாக இருக்கிறது, பூநகரி வைத்தியசாலை, இந்த இடங்களில் இந்த பற்றாக்குறைகளை நிவர்த்தி செய்ய வேண்டும் என்பதை நான் இந்த இடத்திலே மிக வினயமாக கேட்டுக்கொள்கிறேன். மிக முக்கியமாக சுகாதார பரிசோதகர்கள், வைத்தியசாலைகளுக்கூடாக அல்லது சுகாதார வைத்திய அதிகாரிக்கு கீழே இயங்குகின்ற சுகாதார பரிசோதகர்கள், பிஎச்ஐ என்கிற சுகாதார பரிசோதகர்கள், மற்றும் அங்கே இருக்கிற பார்மசிஸ்ட், மருந்து கலவையாளர்கள், மருத்துவ தாதிகள் மிக கூடிய அளவிலே பற்றாக்குறையாக காணப்படுகிறார்கள். இவர்களுக்கான ஒரு நிவாரணம் கிடைக்க வேண்டும், இவர்கள் நியமிக்கப்பட வேண்டும். குறிப்பாக இலங்கையிலே சட்டம் இருக்கின்றது, சுகாதாரத்துறையிலே மருத்துவ மாதுக்களை தெரிவு செய்கின்ற பொழுது 5% ஆண்களுக்காக வழங்கப்படுகிறது. 5% ஆண்களுக்கு வழங்கப்படுகிற பொழுது அந்த 5% ஆண்கள் வடக்கு கிழக்கு பகுதிகளிலே போதுமானதாக இல்லை என்பதை நான் இந்த இடத்திலே குறிப்பிட விரும்புகிறேன். ஏனென்றால் அங்கே இருக்கின்ற நிலைமையில் நோயாளர் காவு வண்டிகளோடு செல்லுதல், நோயாளர்களை பராமரித்தலில் ஆண் மருத்துவ தாதிகளுடைய தேவை அதிகமாக காணப்படுகின்றது. இதற்கு ஒரு விசேட சட்டம் மூலமாக என்றாலும் நீங்கள் ஒரு சட்டத்தை கொண்டு வருவதன் மூலம் வடக்கு மாகாணத்தில் இருக்கின்ற தாதிகளின் பற்றாக்குறையை நீக்குவதற்கு ஒரு தீர்வை காண வேண்டும் என்று நான் விரும்புகிறேன். மிக முக்கியமாக நீங்கள் தாதிகளுக்காக விண்ணப்பங்களை கோருகிற பொழுது அவர் கடந்த 2015-16 ஆண்டுகளில் காப்போத்த உயர்தரத்தில் தோற்றியிருக்க வேண்டும் என்று விண்ணப்பத்தை கோருகிறார்கள். 30 வயதுக்குட்பட்டவராக இருக்கலாம் என்று கோரப்படுகிறது. ஆனால் கடந்த 2015-16 தான் அவர் காப்போத்த உயர்தர பரீட்சைக்கு தோற்றியிருக்க வேண்டுமென்றால் அவர் 30 வயதுக்குட்பட்டவர் அல்ல, அவர் 22 வயதுக்குட்பட்டவராகத்தான் இருப்பார். ஆகவே அந்த வயதை நாங்கள் 30 என்று சொல்லுகிறோம், ஆனால் அவர் பரீட்சைக்கு தோற்றிய ஆண்டு 15-16 இருக்கிறது. 30 வயதுக்குட்பட்டவர் அவர் அந்த தகுதிகளை கொண்டிருந்தால், கணித விஞ்ஞான துறையிலே படித்தவர், 35-30 வயது வரைக்கும் பலர் கிளிநொச்சி மாவட்டத்தில் இருக்கிறார்கள். கௌரவ அமைச்சர் அவர்களுக்கு தெரியும், அவர்கள் விடுதலை புலிகள் ஆட்சி செய்த காலத்தில் கூட துணிந்து அந்த இடங்களுக்கு நீங்கள் வந்து போனவர், பல விடுதலை புலிகளுடைய பேச்சுவார்த்தைகளிலும் நீங்கள் பங்கு கொண்டவர், உங்களுக்கு நல்லாக அவர்களுடைய நிலைப்பாடு தெரியும். அந்த காலத்தில் இருந்த அந்த சூழ்நிலையில் பலர் போராட்டங்களிலே ஈடுபட்டவர்கள், கணித விஞ்ஞானம் படித்த போராளிகள் இன்று வேலை இல்லாமல் இருக்கிறார்கள். அதைவிட விடுதலை புலிகளுடைய மருத்துவத்துறையிலே பணிபுரிந்த, கணித விஞ்ஞானத்துறையை கற்றுக்கொண்ட தகுதியுடையவர்களும் இருக்கிறார்கள். அவை அவர்களுக்கு வயது கூடியிருக்கிறது. அந்த வயதுகளை ஒரு மாற்றீடாக கொள்ளுவதற்கு நீங்கள் ஒரு விசேட அனுமதியை நீங்கள் கேபினெட்டிலே பெற்றுக்கொள்ள வேண்டும் என்று தான் நான் எதிர்பார்க்கிறேன்.
ஹானரபிள் மினிஸ்டர்,
අපිට පුළුවන් ඒ ඒ ඒ ප්‍රදේශවල තමුන්නාසේ කිලිනොච්චේ උතුරු කරේ තියෙන අය ඒ අවුරුතියට වැඩි වුණත් අපිට පුළුවන් බදවා ගැනීමට අපිට ඒ ක්‍රම මේ එක අපි වෙනස් කරලා අපි ක්‍රියා කරන්න.
ඒක නන්දිගල් ගෞරව අමචර් අවර්ගලේ வேணுமென்றால் நான் உங்களுக்கு ஒரு உதவி செய்கிறேன். வடக்கு மாகாணத்திலே 35 வயதுக்கும் 18 வயதுக்கும் இடைப்பட்ட கணித விஞ்ஞான துறைகளில் சித்தி பெற்ற மருத்துவ தாதிக்கு தெரிவு செய்வதற்கு விருப்பமுடையவருடைய விண்ணப்பங்களை நான் பெற்று தருகிறேன். அவ்வாறானுடைய சுயவிவரங்களை பயோடேட்டாவை நான் எடுத்து தருகிறேன். நீங்கள் ஒரு சிறப்பு வேண்டுகையாக இதனை கேபினெட்டிலுடைய மந்திரி சபையிலே அங்கீகாரம் பெற்று வடக்கு மாகாணத்துக்கான தாதியர் பற்றாக்குறைக்கு ஒரு தீர்வை காண வேண்டும் என்பது எங்களுடைய ஒரு நீண்ட நாள் அவா. அப்படி செய்தால் நான் நினைக்கிறேன் இந்த பிரச்சனை தீரும். என்றால் நாடு தடவிய ரீதியிலே விண்ணப்பம் கோருகிற பொழுது அந்த விகிதாசார அடிப்படைகளிலே இந்த விழுக்காடுகள் வருகின்றன. குறிப்பாக அண்மையிலே யாழ்ப்பாணம் வைத்தியசாலையில் இருக்கிற தாதியர் பயிற்சி கல்லூரிக்கு விண்ணப்பித்தவர்களில் 40% மட்டும்தான் கற்க சென்றிருக்கிறார்கள். ஏனையவர்கள் அங்கு கற்க செல்லவில்லை. காரணம், அவர்கள் வேறு துறைகளை நாடி செல்கிறார்கள் அல்லது அவர்களுடைய படிப்பினுடைய வேறு துறைகளுக்காக விரும்பி செல்கிறார்கள். ஆனால் இந்த வயதிலே போனவர்கள் பல பேர் காத்திருக்கிறார்கள். நீங்கள் ஒரு நல்ல முடிவை தந்திருக்கிறீர்கள். அந்த வயசை அடிப்படையாக வைத்து இதற்கு ஒரு சிறப்பான விண்ணப்பத்தையோ அல்லது தகவலையோ நீங்கள் வெளியிடுகிற பொழுது, இன்றைய உங்களுடைய கருத்தை நாங்கள் வெளியிலே கொண்டு வருகிற பொழுது அந்த விண்ணப்பங்களை சேர்த்து தருகின்ற பணியை நான் யாழ்ப்பாணத்தில் இருக்கின்ற தாதியர் தொழிற்சங்கங்களுக்கு கூட என்றாலும் உங்களுக்கு கிடைப்பதற்கான ஆவணை செய்கிறேன். நீங்கள் இதை நல்ல பணியாக செய்துமாறு இந்த இடத்திலே ஒரு கோரிக்கையை முன்வைக்கின்றேன். இது நல்ல கோரிக்கையாக நீங்கள் நிறைவேற்றுவீர்கள் என்று நான் நம்புகிறேன். மிக முக்கியமாக இதே போலதான் பல்வேறுபட்ட குறைபாடுகளுக்கு மத்தியில் இயங்குகின்ற பல பாடசாலைகள், பல வைத்தியசாலைகள், மன்னிக்கவும், வடமராட்சி கிழக்கிலே மருதங்கேணி, உடுத்துறை, அம்பன் போன்ற பிரதேசங்களில் இருக்கின்ற வைத்தியசாலை, சாவகச்சேரி பிரதேசத்தில் இருக்கின்ற வரணி வைத்தியசாலை, இந்த வைத்தியசாலைகளில் இருக்கின்ற வைத்தியர் பற்றாக்குறைகள் மற்றும் அந்த பிரதேசங்களில் இருக்கிற மக்களுக்கான நோயாளர் காவு வண்டிகள் இல்லை. குறிப்பாக வடமராட்சி கிழக்கில் இருக்கிற அம்பன் வைத்தியசாலை, வடமராட்சி கிழக்கில் இருக்கின்ற உடுத்துறை, மருதங்கேணி வைத்தியசாலைகளில்
ඇම්බියුලන්ස් අත මෙවර අපි 400ක් ඇම්බියුලන්ස් ගන්නවා. අපි ඉල්ලගෙන තියෙනවා ඔබතුමාගේ පළාත් අමාත්‍යවරයාගෙන් කොච්චරක්ද ඕන කියලා. ඒ ප්‍රමාණය අපි මේසරේ සපයනවා.
மிக நன்றிகள் கௌரவ அமைச்சர் அவர்களே. நீங்கள் இந்த இடத்திலே தந்திருக்கிற உறுதிமொழிகளை நீங்கள் செய்வீர்கள் என்றால் நீங்கள் சொன்ன விடயங்கள் பலவற்றை நிறைவேற்றியிருக்கிறீர்கள். இந்த விடயங்களையும் நீங்கள் கவனத்தில் எடுத்து நிறைவேற்றுவீர்கள் என்று நாங்கள் நம்புகிறோம். ஆகவே நீங்கள் வருகிற 24ஆம் தேதி அங்கு சென்றதன் பிற்பாடு மீண்டும் ஒரு முறை நீங்கள் ஒரு திகதியை நிர்ணயித்து அங்கு வருகிற பொழுது இவற்றுக்கான தீர்வுகளை பூரணமாக காணக்கூடிய வகையில் நடவடிக்கை மேற்கொள்ளுமாறு கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி.
தாரக பாலசூரிய.
என்ன சுராத பாலான புல்வந்த கிலோ பத்துமான்
கரு
அக்டோபர் 28 சனிக்கிழமை
அக்டோபர் 20 அக்டோபர்
அடுத்த மாதம்